සයින්ස තිරුවන් සරණයි. අපි මේ අර කායනුපස්සනා වඩනකොට සයින්ස අපි අජ්ජත්තවා කායනුපස්සී විහෙරති බහිද්ධාවා කායනුපස්සී විහෙරති. ඒක අජ්ජත්ත බහිද්ධාවා කායනුපස්සී විහෙරති කියලා සඳහන් කරනවා සයින්ස. එතකොට සයින්ස මට ප්‍රශ්නයක් කියලා තියෙන්නේ, අපි දැන් එතකොට සයින්ස දැන් අපි එතනදී උස්ම ගැන හිතුවොත් අපි දැන් ආශ්‍රාස ප්‍රාශ්‍රාසයේ අපේ දැකලා ඊළඟට අපි බහිද්ධාවා කිව්වම අනුන්ගේ ආශ්වාස ප්‍රාශ්වාසයේ බලනවාද ස්වාමීන් වහන්සේ, නැත්නම් ඒ දෙකම අපි බලනවාද? මට එතන තියෙන අනුන්ගේ එක බලනවාද, අපේම අර පටන් උදේ වය බලනවාද කියන එකයි ස්වාමීන් වහන්සේ.
අදර්වන් සරණ මේක නම් ගොඩක් විස්තර කරලා තියෙනවා. ඉතින් මේ එතන නම් කියන අනුන්ගේ එකක් නෙමෙයි ওই කතාව කියන්නේ. ආශ්වාස ප්‍රාශ්වාසයේ අනුන්ගේ බලන්න යන්න බෑ. ඊළඟට උතුලින් ඉහා කියලා සප්පොච්චය යහය තියෙනවාද? බොජ්ජංග ධර්ම හිත් ස්වභාවය එමෙල පාරිත්‍ය ඥානය වන වෙනවා. හිතේම දකින්නත් මාර්ගඵල ලබන්නේ මේ එතන තියෙන්නේ අනුන්ගේ කියන එකක් නෙමෙයි. මෙතරම මේ දැන් ආධ්‍යාත්මික බාහිර ඊ කියලා කොටස් තුනකට තියෙනවානේ. ආධ්‍යාත්මික බහිද්ද කියලා මේ අපේ හේතුඵල ධර්ම දකිනකොට මේ අපි මේ ආධ්‍යාත්මික බාහිර බෙදාගෙන සකස් වෙච්ච හේතුඵල ධර්ම තමයි අහුවෙන්නේ. අපි බෙදාගන්න තමයි අපි මේ සකස් කරගෙන යන්නේ ලෝකේ. අපි සත්‍ය නොදකින නිසා එතකොට අර අපි අත්මරැල්ල මුල් කරගෙන අපි සත්‍ය දකිනවා නම් හරියට මේක සකස් වෙන ආකාරය ඒ දකින්නේ අවිද්‍යාව පත්‍ය කරගෙන මේ සකස් වෙන සකස් වෙලා අවිද්‍යාව පත්‍ය කරගෙන සකස් වෙන්නේ අපි මේ දෙපැත්තකට බෙදාගෙන මේ පටිසම්පාදේ නිර්මාණය වීම නිසා මෙන්න මේක දකින ආකාරය තමයි ඒ විස්තර කරන්නේ. ඉතිජ්ජත්තං වා බහිද්ධාවා කියලා මේ ඒ වඩන ක්‍රමයට මිසේ වඩන්නේ කියලා කියන්නේ. ඒ අපිට මේ ආධ්‍යාත්මික හොයලා බාහිර හොයලා වඩන්න කියන එක නෙමෙයි. දැන් අපි අනත්ත ලක්ෂණ සූත්‍රය බැලුවොත් මේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ තුල රූපේ භික්ඛ අනත්තා කියලා විස්තර කරගෙන මේ පංචවාස්කන්ධ අනිත්‍ය වශයෙන් පැහැදිලි කරලා ඊට පස්සේ මේ දස්මාතිය භික්ඛ වේවා සික්කිට බංකලා විස්තර කරනවා මේ අතීතනාගත වර්තමාන හින ප්‍රනිත දුර ළඟ ජීවම් මේ මෙන්න මේ අම්තනක ඇද්ද රූපයක් වේදනාවක් සංඥාවක් සංස්කාරයක් යන්නේ සෑම දෙයක්ම නේතමම නේ සමස්න මේ සත්‍යාදී කියලා අතාවුත් වශයෙන් දකින්න කියලා කියනවා. එතකොට තයබෝත වශයෙන් දකින්න කියලා කියන්නේ ඒක හොයලා නෙමෙයි. එතන අපි හිත පිහිටන ස්වභාවය තමයි හැමතැනම දකින්න කියන අර්ථය. ඒ වගේ දැන් මෙතන අපි සත්‍ය දකිනකොට අපි මේ ආධ්‍යාත්මික බාහිර බෙදාගෙන ලෝකේ සකස් වෙච්ච එකක් එක්ක තමයි හැම දෙයක්ම මේ ලෝකේ ප්‍රවැත්මක් සිදු වෙලා තියෙන්නේ. මේ ක්‍රියාකාරීත්ව නොදකින නිසා. ඉතින් අපි සත්‍ය දැක්කනම් ආස්වාද ප්‍රසවාසයේ මුල් කරගෙන අපි දකින්නේ ආධ්‍යාත්මික බාහිර බෙදාගත්ත ලෝකේ ප්‍රවැත්ම සකස් වෙන ආකාරය. ඊළඟට බෙදා ගැනීම දුරු වෙන එක තමයි තුන්වෙනි ඉස්ස කරන්නේ. බෙදා ගැනීම සත්‍ය නොදකින නිසා බෙදාගෙන ප්‍රවැත්ම සිදි වෙනවා. බෙදාගත් ස්වභාවය සත්‍ය දකිනකොට බෙදා ගැනීම දුරු වෙලා සත්‍ය දකිනවා. සමහරවිට අපේ තමු මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ නැත්නම් ඔය බාහිර ආර්ජිත සන්නාසලා කිසි දෙයක් දන්නේ නැහැ. නමුත් සියල්ලම කරලා අරහත් වුණා. දැන් අතිපට්ඨාන ඔය සංවිත සූත්‍රයක් තියෙනවා මේ විදිහට නොකළොත් යා මාර්ගයේ හරියට කරේ නැහැ කියලා. එතකොට නම් ඒ ස්වාමීන් වහන්සේලා නිවැරදි මේ කරන මොකද ඒ සන්නාසල කිසි දෙයක් හෙව්වේ නැහැ. හැබැයි ඒ සියල්ලගම සත්‍ය දැක්කා. සත්‍ය දැකලා නිදහස් වුණා. බාහිදාර කිරු සන්නාසෙ සාරිපුත් සන්නාසල සියල්ලම නිදහස් වුණා. එතකොට ඒ වගේ සත්‍ය දැක්කා. නමුත් පැනවීමක් කරලා හොයලා කරපු දෙයක් නෙවෙයි. අපිට ගෝචර වෙන මේ සකස් වෙන ක්‍රියාවලිය අපි දැක්කනම් දකින්නකොට අපි මේ සියල්ලගම සත්‍ය දැකලා අර බෙදා ගැනීමත් දුර වෙලා නිවීම කරාම යන වැඩ පිළිවෙල සකස් වෙනවා. ඉතින් බෙදාගෙන අනුංගි හොයන එකක් නෙමෙයි තියෙන්නේ. අපි අර ගොඩක් වෙලාවට මේ අනුංගි හොයන්න යන එකක් තියෙනවා. මේ ඒක මේ සංකල්ප ප්‍රසයන් එකක් විතරයි. ඔක අර මේ මම තවත් ඔක පැහැදිලි කරා දැන් අනුංගි කියන කාරණාව බුදුරණන් වහන්සේ මේ සතිපට්ඨාන එක දේශනාවක තියෙනවා. එක කාරණාවක ඒ තමයි නවසීවති කියන. නවසීවති කියන අනුංගි එක බලලා තමන්ගෙට ගලප ගන්න හැටි විස්තරයක් කරනවා. අන්න එතන අනුංගි එක බලලා තමන්ගෙට ගලප ගන්න හැටි. ඒකෙත් අධ්‍යාත්මයිද ලකින්න තියෙනවා. අනුංගික බලලා තමන්ගෙකට ගලප ගන්න ඒ නවසීවතික කොටස් 9 අජත්ත බහිද්දාව දක්ින්න තියෙනවා. එතකොට එහෙනම් අජත්ත බහිද්ද දැකලා නම් ආය අජත්ත ඉගෙන කල්පනා ගන්න. එතකොට ඒක දෙන්න අවශ්‍ය නැහැ නේද? ඉතින් මෙතන මේ තියෙන්නේ මේ හේතුඵල ධර්ම දකින වැඩපිළිවෙල. මේක ටිකක් අපි හොඳට මේ අධ්‍යයනය කරොත් අපිට මේ කාරණාව ටිකක් තේරුම් ගන්න පුළුවන්කම ලැබෙයි. පැහැදිලි වෙන්න ඇති සමහරට ටිකක් දුරට.
හොඳටම පැහැදිලි වුණ සන්නස අද තිරුවන් සරණයි. උහුම්පි
අන්න ස්වාමීන් වහන්සේ ආයේ සම්බන්ධ වෙයි. එතකොට මේ කට්ටියට ප්‍රශ්න ඇහුවොත් තමයි ඉතින් ධර්මය අහගන්න පුළුවන් වෙන්නේ නේද? අර චූල ශුන්්‍යත සූත්‍රයේ ටික මතකද මේ සාකච්ඡා වුණ ටික මම ඉදා හිතියේ නැහැ මේ අර රහතන් වහන්සේගේ ආයතන ගැන මොකද්ද කියපු කතාව අහන්න පුළුවන් නම් හොඳයි කියලා මට හිතෙනවා.
මං හිතන්නේ බේරගෙන රහතන් වහන්සේලාට වේදනාව දැනෙනවා කියලා. දැන් අර අර
චූල ශුන්්‍යත සූත්‍රේ මෙන්න මේ ටික පැහැදිලි කරන්න කියලා. මොකද්ද රහතන් වහන්සේත් අන්තික මොකද්ද මේ කොටස් ටිකක් තියෙනවා නේද මම මේක
බලලා. ඔව් මේ කර්මය ඵල දුන්නා කියලානේ කිව්වේ. දැන් ඒ මුගලන් හාමුදුරන්වත් කර්මය ඵල දුන්නා නේ ওই කතාවක් නේ
කිව්වේ. ඔව් ඒ ටික අහන්න පුළුවන් නේද?
එහෙනම් අපි අහමු.
හරි ඒක ඇත්තටම මෙහෙම ඉතනින් කියන රහතන් වහන්සේ මාත මේ කර්ම සහ ඒවා ඵල දෙනවා. ඒව මේ කයට ඒ පරණ විච දේවල් දෙනවා. ඒ කියන්නේ අර චන්තිස්ස ඒ ස්වාමීන් වහන්සේට කොට කවුද මේ නිගලන මහරහතන් වහන්සේ ඒ වගේ ස්වාමීන් වහන්සේට කොටකට රහතන් වහන්සේට මේ ඒ වගේ තමයි මට තේරුම් ගන්න හම්බුනේ. මේකෙන් තරත් තේරුම් ගන්න තමයි එහෙමයි කියලා මට හිතෙනවා. ඒක එහෙමද කියන එක තමයි ඉතින් අපි ස්වාමීන් වහන්සේ මම හිතන අහන්න
ඕනේ. ඔව් ඒක ඵල දෙනවා නම් කොහොමද ඒක වෙන්නේ කියන එක.
ඔව් ඉතින් ඒක ඒක අපිට නේ පේන්නේ හුඟක්. ඉතින් එදා නම් මම
පුද්ගලෙක් නැත්තම් රහතන්වංශ කෙනෙක් කියලා පනවන්න නැත්නම් නේද කර්මඵල ලැබීම. දැන් මේ අහපු එකත් මේ නිලම් පිට පැහැදිලි වුණාද මේ අජ්ජත් බහිද්ද කතාව?
ඔව් සර්. දැන් අපි එක මතයක ඉන්න වෙනවා සර්. දැන් දෙන්නේ එහෙම කිව්වම දැන් අපිට එදා සෙන්සෝද භාවනාවේදී මම ආපුවාම ඉතින් අර දැලිවල ස්වාමීන් වහන්සේ කිව්වේ නම් මේ අනිත් තව කෙනෙක් ගැන තමයි බහිද්දවා කිව්වම. දැන් ඉතින් මට තේරුම් ගියා මේ ස්වාමීන් වහන්සේ කිව්ව විදිහට මේ ඒක එහෙම නෙමෙයි කියන එක. අර නව සීවිතිකේ විතරක් අපිට මල සිවුරක් අර අනුන්ගේ සිවුරක් බලලා ශරීරයක් බලලා අපිට ගන්න තමයි එතන තියෙන්නේ කියලා. අනිත් හැම වෙලෙම අර ස්වාමීන් වහන්සේ කිව්ව විදිහට මේ හේතුඵල ධර්මයෙන් බලන්න තමයි මට පැහැදිලි වෙන්නේ සර්.
එතකොට අජත්ත බහිද්ද කියන්නේ මොකද්ද කියලා පැහැදිලිද?
සර් තාත් එක පැහැදිලි කරනවා නම් හොඳයි
සර්. මට පැහැදිලි කරන්න නෙමෙයි වාර්තා ගන්න මම මේ හැදුවේ.
සර් ඇත්තටම මම ඇත්තටම සර් බලාගෙන මේකේ දැක්කේ මම මේ සටහනක තියෙන්නේ ඇත්තටම මේ අනුන්ගේ ගැන හිතලම තමයි සර් ඒක ලියවිලා තියෙන්නේ. දැන් මේකේ තියෙනස මේම කොටසක් මගේ සටහනක මෙසේ තමාගේ ආශ්වාස ප්‍රාශ්වාසයේ කයෙහි කයානුව බලමින් වාසය කරයි. අනුන්ගේ ආශ්වාස ප්‍රාශ්වාස කයෙහි කයානුව බලමින්ද වාසය කරයි. තමන්ගේ අනුන්ගේ ආශ්වාස ප්‍රාශ්වාස කයෙහි කයානුව බලමින් වාසය කරයි. ඔය අර ඉති අජ්ජත්තං වා කායේ කායන් පස්සේ විහෙරති ඒකට දීලා තියෙන සිංහල තේරුම හසමේ මට එතන
ඒක හරි පොත්වල තියෙන්නේ එහෙම තමයි. දැන් අපි ප්‍රායෝගිකව කරනකොට ඊට වඩා වෙනස් වෙනවා ඔක. දැන් ඒක තමයි හොයාගන්න ඕන.
ඒ කියන්නේ සර් මම දැන් මේ අපි දැන් වායු ධාතුවනේ දැන් මුතන ආනාපාන සතිය හුස්ම රැල්ල දිහා බලපම මම මහා භූත හතරෙන් වායු ධාතුවනේ ප්‍රකට වෙන්නේ. මම ඒක ගැන තමයි සර් දැන් බලන වායු ධාතුව වදින තැන මේක වායු ධාතුවකින් හැදිලා තියෙන්නේ. ඒකේ ගතියුතු දෙයක් නැහැයි කියන අර්ථයෙන් තමයි මම ඒක ගැන මෙනෙහි කරන්නේ සර්. ධාතු කොටසක් සත්පුද්ගල සංඥාවක් නැතිකම නැහැයි කියන අර ධාතු වක්මනයි කියලා ඒ වගේ තමයි සර් හිතන්නේ. ඒක නිවැරදිද සර්?
ඒක තමයි අපි ක්‍රමක්‍රමයෙන් අවබෝධයට යන්න ඕනනේ. ඉතින් ධාතුව තියෙන්නේ කොහෙද? ඒක තමයි දැන් අජ්ජත්ත බහිද්ද කියලා බෙදෙන්නේ නේද?
එහෙම සර්.
මතක් හරි එළියේ තියෙන දෙයක් නේ.
ඒ මාසෙලෙන් ධාතුවත් ඇවිල්ලා ඕ පරිසරයෙන් ගන්න ධාතුව වායුවක් නේ. ඉතින් ඒක වැදෙන්නේ අපි එතකොට ඒක එළියේ තියෙන දෙයක් වෙනවා සර් නේ. සර්ගේ විදිය පැහැදිලි කරලා දෙන්නකෝ සර්. සාවපොද කරගත්ත විදිය.
අපේ සාකච්ඡා අහලා නැද්ද?
නෑ සර්. මම අද තමයි සම්බන්ධුනේ නා.
ආහා. මොකද අපි ඕවා දැන් කෙටියෙන් කියන්න බෑ. ගොඩාක් තියෙනවා. මගේ වෙබ්සයිට් එකට ගිහින් අහන්න පුළුවන්. ravi.harimaga.com. ඒකේ අහලා නැති වෙයි නේද?
නෑ සර් අහලා නෑ. මම ඒකට යන්නත් උත්තරගෙන. සර් නැවත කියන්න
සර්. ravi.harimaga.com. mage.com
හොඳයි සර් මම එකට ගිහිල්ලා හෙනම් බලන්න.
ඔව් ඒකේ අපේ හැම සාකච්ඡාවම වගේ තියෙනවා. ඉතින් ඔය ඒවා එකක් දෙකක් අහලා බලන්න. එතකොට මේ
හසේ
මේකේ වෙනස් පැත්තක් අපි කතා කරනවා. ඒකයි ඒක ටිකක්
ප්‍රශ්න මතුවෙනවා සර්. දැන් ඔහම යනකොට එක එක මොකද දේශනාවල වෙනස් වෙනස් තැන් අහුවෙනකොට ඉතින් අපි හරිදේ ගන්න ඕනේ. ඉතින් ඇත්තටම අපේ ප්‍රඥාවට වැටෙන ආකාරයෙන් කියලා තමයි මමත් හිතන්නේ. ඒ වගේම සිතින් වැරදි දේ අරගෙනත් බෑනේ නේ. අපි අතරම හොඳ වෙනවනේ. මම බලන්න සර්.
ඔව් වැරදි දේ අපි අපි ඉතින් පිළිගන්න ඕන. අපි සසරේ ඉන්නකන් අපි ඉන්නේ වැරදි දේවල. ඉතින් අපි එකෙන් මිදෙන්න ටිකෙන් ටික තමයි මේ දහම දකිද්දි දැනට දන්න එකට වඩා තව ටිකක් අවබෝධ වෙනවා. ආයේ ඊට වඩා තව ටිකක් අවබෝධ වෙනවා. මේ ප්‍රඥාව වැඩිම තුල එහෙම එහෙම වෙනවනේ. ඉතින් අපි ලෝකෙට අයිති විදිහට අපිට එළියේ රූප තියනවා කියන තැනනේ ඉන්නේ. ඇහෙන් දකින ඒවා එළියේ තියෙනවා. කනෙන් අහන ඒවා එළියේ තියෙනවා. නේද?
එහෙමයි. අනේ හිතන් ඉන්නේ එළියේ තියෙනවා කියලානේ.
එහෙමයි. එතකොට ඕක දැන් ඊළඟට බලන්න ඕන දැන් ඒ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ රූපයක් තියෙනවා නම් ඊළඟට ඒකේ හොයන්න කියනවා සමුදය. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ. කායනුපස්සනාවේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියනවනේ නේද?
ඔව් සර්. ඇතිවීමට හේතුව නේද සර්?
ඔව්. එතකොට දැන් එළියේ රූපයක් තියෙනවා නම් මොකද්ද ඇතිවීමට හේතුව? අපේ එක මට්ටමක් තමයි ඔක සතර මහා ධාතුවෙන් හැදිලා තියෙනවා කියන එක. හරි.
ඔව් සර්. එහෙමයි.
ආව. හැබැයි තව එතනින් එහාට යන්න තියෙනවා ඒ දැන් ඒ හොයලා තියෙන්නේ එළියෙන්නේ.
එහෙමයි.
එළියේ තියෙන්නේ ඒක හැදුන දේවලුත් එළියේ තියෙන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්නවා නේ මේ බාහිරෙන් හොයලා ලෝකයත් දකින්න බැහැයි කියලා.
එහෙමයි. තමා තුලින්ම සාගන්න කියලානේ.
ඔව්.
එහෙමයි.
එතකොට අපි ඒ තමා තුලින් නෙමෙයිනේ බලන්නේ.
ඒක නිසා අපි බාහිරින් එතකොට එතන ගන්නෙස.
ඔව්. එතකොට බුදුහාමුදුරුවෝ කියපු විදිහට නෙමෙයි ඒක කරලා තියෙන්නේ.
එමේ. හරිස. ඒක ඇත්ත.
ඔව්. තමන් තුලින් බලන්න නම් ආයතන විදිහට බලන්න වෙනවා. දැන් ඔය ඕනම රූපයක් තියෙන බව දැනගත්තේ මොන ආයතන වලින්ද කියලා හොයන්න වෙනවා.
හ්ම්.
ඔසේ. මේක ඇහෙන් දැකලාද දැනගත්තේ කනෙන් අහලාද දැනගත්තේ?
ඔව්. ඔසේ. එතකොට සර්
එතකොට බලන්න මේ එක එක ආයතනෙට වෙන වෙනම බලන්න තියෙනවා ඉතින්.
හ්ම්
හ්ම්. ඔකේ ලේසි දැන් සබ් දැන් ඔයස් දෙක වහගෙන භාවනා කරනකොට සද්දයක් ඇහුනොත් එහෙම.
එහෙමයි.
දැනගන්නව නේද එළියේ මොකක් හරි වුණා කියලා.
එහෙමයි සර්. සද්දයක් එළියෙන් අපිට ඒ කියන්නේ එතකට කනට කන තමයි ශ්‍රෝත.
ඔව්.
ඉන්සේ තමයි එතන අපිට දැනෙලා තියෙන්නේ. මන ඒක මන මනසටත් දැනුණාද සර් ඒක එතකොට මන ඉන්ද්‍රියටත්?
ඒක තමයි දැන් මන් සෝත ආයතනෙන් තමයි සද්ද ඇහෙන්නේ නේද?
එහෙමයි.
සද්ද ඇහෙනකොට අපි හිතමු එළි කාර් එකක් ගියා කියලා දැනගන්නවයි කියලා.
එහෙමයි සර්.
එතකොට ඒ සද්දේ කනට අරන් දෙන්න පුළුවන්ද කාර් එකක්? නැත්තම් කන අරන් දෙන්නේ සද්දයක් විතරද?
කන අරන් දෙන්නේ සද්දයක් විතරයි.
සද්දයක් විතරයි. ඊට වඩා දෙයක් කරන්න බෑනේ නේද?
කරන්න බෑ සර්. එහෙමයි.
අපට ඒ සද්දට අනුව හිතලා නේද අපි ඔක කාරකක් කියලා දැනගන්නේ.
එහෙමයි සර්. මේ සද්දේ අපිට පුරුදුයි කාරකක සද්දයක් කියලා අපි හිතෙන් තමයි ඒ රූපෙම අවාගන්නේ.
ඔව්. ඒ පරණ අධ්‍යක්ීමකත් උදව් කරගෙනනේ.
එහෙමයි සර්.
එතකොට කාරක කියන එක දැන් සෝතායතනෙන් අරන් දීපු එකක් නෙමෙයි මනායතනෙන් අරන් දෙන එකක් නේද?
එහෙමයි සර්. වැටුණායි.
ඔව් එහෙනම් ඔය දැනගත්තේ හිතෙන් හදපු දෙයක් හිත දැනගත්තා නේද?
එහෙමයි සර්.
ඒක ඒක එතකොට එළියේ තියනවා කියලා බාරගත්තේ අපේ මෝඩකමට නේද?
එහෙමයි සර්.
අන්න එතකොට ඔව් එතකොට එතන පේනවා තව සමුදයක්. ආයතනයෙන් බලනකොට. මේ සද්දයක් ඇහුණා ඔක ගැන කල්පනා කළා. කල්පනා කරනකොට හිත හදපු රූපේ හිත දැනගත්තා.
එහෙමයි.
ඒකට අපේ මෝඩකමට නේද ඔය ඕක එළියේ තියෙනවා කියලා බාර ගත්තේ දැන් දැනගත්තු එක.
එහෙමයි සර්.
අන්න එතෙන්දි ඔව් එතෙන්දි පේනවා සමුදයයි නිරෝධය. මොකටම තියෙනකන් සමුදය ලෝකේ රූප හට ගන්නවා. ඔඩකම යෙදුන් නැත්තම් අපිට හිතට සිහිය නොවන පිහිටියනම් මන ආයතනෙට අපි දන්නවා ඔය දැනගත්තේ හිතෙන් අදපු දේ හිත දැනගත්තා. ඒක එදියේ තියන්නේ නැහැ එතකොට.
එහෙමයි.
හරි. අපි අර උපමාවක් දෙන්නේ වතුරට එබෙන බල්ලා.
බල්ලා. ඔව් සර්.
ඔව් විශ්වාස කරනවානේ වතුරේ බල්ලෙක් ඉන්නවා
කියලා. ඉන්නා කියලා එහෙමයි සර්. හැමතිස්සෙම කියන්නේ උපමාව අපිට.
ඔව්.
එහෙමයි. එහෙමයි සර්.
ඒ වගේ මේක හිතන්න ඕන අය දැන් ඇහුනේ සද්දයක් සද්දට අනුව හිතෙන් තමයි රූප ඇදුවේ ඒ හිතෙන් අද රූප හිත ඇතුලේ මේ සත් කෙලිය තියෙන්න බෑනේ
එනිසේ ඒක ඇත්තේ අපි එතකොට මේ සමුදය ඔක්කොම දකින්න ඕනේ සමුදය නිරෝධය දකින්න ඕනේ සර් ඒකෙන් අපි ඒක නිරෝධ කරගන්න අපි දැනගන්න ඕනේ අපේ තුලින්ම හැදිච්ච දේ
ඔව් ඔය දැන් බැලුවේ බාහිර රූපයක සමුදය නේද කාර් එකක් බාහිරේනේ තිබුණේ
බාහිර රූපේ එහෙමයි සර් අපි හිතේ
ඒක සමුදේ පෙන්නවා ආයතන පැත්තේ මේ ආයතන මුලාවක ඉන්නේ ඔය එළිය කාර් එකක්
පැනෙව්වේ එහෙමයි සර්
ඔව් මෙතන සිහියනවන පිහිටියනම් එහෙම ආයතන වලට අපි එළියේ රූප උපදන්නේ
එහෙමයි සර් එහෙමයි
සමුදේයි ඒක නැති වෙන හැටි
නැති වෙන
හැටි. හ්ම්. නැති වෙනවා කියන්නේ දැන් සිහිනවන පිහිටියානම් ඒක උපදින්න හේතු යෙදෙන්නේ නැහැ.
එහෙමයි. සර් දැන් අපි ඔය අපිට දැන් කාර් එකක පෙර ඇසුරක් තිබ්බ නිසානේ සර් එතකොට පෙර ඇසුරක් නැති දේවල් වල කොහොමද ඒක වෙන්නේ?
ඒක තමයි දැන් එකක් තමයි සද්දේ හිලා
මේක කාර් එකක් කියලා අපිට ආවා අපි අර.
ආ පෙර ඇසුර තිබුණා හින්දා පෙර ඇසුරක් තිබුණ නැත්නම් ඔය සද්දේ
එතකොට සර් එතනම නිරෝධයද එතකොට?
ඔව් එක්ක රූපේ හැදෙන්න බෑ. හැබැයි අපේ එහෙම හැදෙන්න නැති මට්ටමක් නෙමෙයි අපේ තියෙන්නේ.
එහෙමයි සර්.
අපි ඒත් දැනගන්නවා අපි දන්න ඒවට සම්බන්ධ කරලා. දැන් ඒක දැකලා නැත්තම් අපි අත්දාන ගන්නවා වාහනයක සද්දයක් කියලා.
අපිට ළඟම තියෙන හිතවත් දේවල්ට අපි දාලා බලනවා සර් ඒක එතකොටනේ. මේක මොකකටද සම්බන්ධ මේ හා එහෙමයි සර්.
මේ වගේ සද්දයක් කියලා හරි දානවා කාර් එකක් වගේ සද්දයක්.
සද්දයක්
උරුල්ගේ වගේ සද්දයක් අපි කුරුල්ලා අඳුරන්නේ නැති වෙන්න පුළුවන්.
එහෙමයි.
ඒ වුණාට කුරුල්ලෙක්ගේ සද්දයක් කියන එක පනවනවා.
එහෙමයි.
ආයේ කුරුල්ලෙක්ව බාහිරෙන් තියනවා නේද?
එහෙමයි. කුරුල්ලා බාහිරෙන් ඉන්නේ.
ඉතින් හදපු එක දැනගෙන අපි අර ලෝකෙට අයිති පුරුද්දට ඕක තියෙන්නේ එළිය කියලා විශ්වාස කරමු.
එහෙමයි සර් දැන් අවුරුද්දට විශේෂයෙන්ම කොහා කෑ ගන්නකොට සර් අපි කියන්නේ කොහා කොයි ඉන්නවද අපි දන්නේ නැහැ කොහාගේ කටහඬ කියලා අපි කියවෙන්නේ එතකොට
ඔව් කිව්වට දැන් කොහෙක් එළිය ඉන්නවා කියන එක බාර අරගෙනනේ
අරගන්නේ සර් එළිය ඉන්න කොහානේ මේ කෑ ගහන්නේ කියලා එහෙමයි සර්
එතකොට ඒක බහිද්ද රූපයක් නේද
එහෙමයි සර් ඒක බහිද්ද
අපි රූපයක් පැනෙව්වට පස්සේ ඕක තමයි අපි අජ්‍යත්ත හරි බහිද්ද හරි කරන්නේ.
හරි.
දැන් ඔයගෙම අත දිහා බලන්න. එතකොට අතක් තියනවා කියලා දැනගන්නවනේ නේද?
එහෙමයි සර්.
එතකොට එතනත් වෙන්නේ ඇහැයි මන ආයතනෙයි නේද වැඩ කරන්නේ?
වැඩ කරන්නේ ආයතන දෙක. පැහැදිලි වෙනවා සර්. අතයි මන ආයතනේ මේ ඇහැයි මන ආයතනයයි.
ඔව්. එතකොට අර බල්ල වතුරට එබෙනවා වගේ කියලා හිතන්න. ඇහැයි මන ආයතනේ.
මන ආයතනේ. එන්නේ
සර්. එතකොට අපේ මෝඩකම ආයතන මුලාව හින්දානේ ඔය එළියේ තියෙන අතක් දකින්නවා කියලා
හිතන්නේ.
ඇහැට සාපේක්ෂව නේද?
එහෙමයි සර්.
හැබැයි ඒ අත තියෙනවා කියලා පිළිගත්තු ගමන් අපි ඒක මගේ අත කියලා අජ්ජත්ත කරගන්නවා. නේද?
එහෙමයි සර්.
අන්න ඒකට අජ්ජත් රූප.
අජ්ජත් රූප. එහෙමයි සර්. මගේ අත කියන එකෙන් මම ඒක දකිනවා මගේ අත කියන්නේ අජ්ජත් රූපේ කියලා එතකොට. මගේ කියන ගියේ.
මගේ ශරීරයට අයිති කිව්වහන් අජ්ජත්.
අජ්ජත්. හා සර්.
ශරීරයට අයිති නැති ඒවට අපි බහිද්ද කියනවා නේද?
එහෙමයි සර්.
ඒකට මේ අජ්ජත් බහිද්ද බෙදන්න නම් රූපයක් තියෙන්න ඕන නේද?
එහෙමයි.
එළියේ රූපයක් තිබ්බේ ආයතන මුලාව හින්දා නේද?
ඔව්.
අර වතුරේ බැල්ලා හැදුවා වගේ.
ඔව්. ආයතන මුලාවෙන් තමයි එළියේ රූපේ අපි දැක්කේ. අපිට දැනුනේ.
අන්න ඒකට කියනවා සමුදය පෙන්නනවා. දැන් ආයතන මුලාව යෙදුන්නේ ආයතන මුලාව තමයි සමුදය. ඒ රූපේ අජ්ජත් හරි බහිද්ද හරි රූපේ පිහිටන්න. අපි ආයතන වලට මන ආයතනෙන් හදපු දෙයක් කියලා සිහිනුවන පිහිටියානම් දැන් අජ්ජත් හරි බහිද්ද හරි කරන්න රූපයක් තියනවාද?
නැහැ සර්. එතන නැහැ.
නැහැ.
එතන ඒතර නිරෝධය එතනම.
ඔව්.
හා සර්.
නැහැ. ඔය දැන් පෙන්නන්නේ මේක පටිච්ච සමුප්පන්න උන හැටි. මේ හේතු යෙදෙනකොට ඒ ඵලය තියෙනවා. මේ හේතු යෙදුන්නේ නැත්නම් ඒ ඵලය උපදින්න බෑ.
උපදින්න බෑ. එතකොට සම්පූර්ණයෙන් වැරදි නේස අද අපි අනුන්ගේ දෙයක් ගැන ස්වාමීන් වහන්සේ කිව්වා වගේ බලනවා කියන එක ඉතින් එතනින් බැහැර වෙන්න ඕනේ සර්. දැන් මෙතන බහිද්දවා කියන එකේ අනිවාර්යයෙන්ම
නේස. ඒ අනුන්ගේ කියනකොටම ලෝකෙට අහුවෙලා ඉවරයි. ඒ කියන්නේ රූපෙට අහුවෙලා ඉවරයි. රූපේ හැදුන හැටි බලනවා නෙවෙයි.
ඔව් සර් දැන් පැහැදිලිුණා හොඳටම. හොඳයි සර්. නැත්තම් මනසර දෙපැත්තක වම් ඇද ඇද හිටියේ බොහොම පැහැදිලිුණා සර්. දැන් නම් තේරුණා. සගේ උදාහරණයක් එක්ක.
ඔව්. වැඩේ තියෙන්නේ ඔය දැක්ම හුඟක් අයට නැහැ. ඒ හින්දා තමයි අර පොතේ තියෙන එක එහෙමම කිය කියා ඉන්නේ ඉතින්.
ඒක ඇත්ත සර්. දැන් මම පොතේ තියෙන ප්‍රශ්නේ මටත් හිතර වද දුන්නා. මම සර්ගෙන් අහන්නමයි ඉතින් සර්ත් ඒ ගැන ප්‍රශ්න කර කර ඉතින් සොයනාසින්ගෙන් ඇහුවා සර්. මතකද සර්? අපි ඒක කරනකොටම ඉතින් හොඳයි සර්. දැන් ඇත්තට මේක පැහැදිලි වුණා මට. නැත්තම් ඉදිරියට යන්න බෑනේ සර්. දැන් ඔහොම අර විචිකිච්ඡාවක් තියාගෙන අපිට ඇත්තටම.
ඔව් ඒක හරි.
පැහැදිලි වුණා සර්. කොහොම අපි
දැන් ඒ විදිහට පුරුදු කරන්න බලන්න ඔය සද්ද ඇහෙනකොට
එහෙමයි.
ඔය දැනගන්න රූප ඔක්කොම හිතේ නේ හැදෙන්නේ. ඒවා එළිය කියලා බාරගත්තේ අපේ පරණ පුරුද්දට. මෝඩකමට.
මෝඩකමට.
ඔය දැනගත්තේ හිතෙන් හදපු එකක් හිත දැනගත්තා. ඒක හිත ඇතුලේ. ඒතර ඒක මනෝයෙන් හරි හැදිච්ච එළිය තියෙන රූපයක් නෙවෙයි.
නෙවෙයි. හිතෙන් හදා හිතෙන් හැදුන එකක්. ඒතර ඇසුර නිසා අපි දන්න දෙයක්.
ඔව්.
එහෙමයි.
එතකොට ඔයාට පෙයි අර ඉස්සෙල්ලා කතා කරපු සතර මහා ධාතුව දැන් කොහෙද තියෙන්නේ?
එහෙම ඒක හිම දෙයක් නෑ නිසා එතකොට.
ඒක තමයි.
ඒක නිසා මම දැන් ඒක තමයි වායු ධාතුව අපි පුරුදු කරලා තියෙන්නේ. එහෙම නිසා දැන් වායු ධාතුව මෙහෙම ඇත්තම වායු යන්නේ ඒක අපිට දැනෙන විදිහට. ඒතර ඒකත් බාහිරෙන් ගත්ත දෙයක් නේ.
ඒක
අපිට හිත තමයි මන ආයතෙන් තමයි ඒකත් තරන් තියෙන්නේ සර් එතකොට. හිම දෙයක් තියෙනවා කියලා. බාහිරේ. එන්නේ
සර්. ඔව්. ඒක තමයි මං කිව්වේ. දැන් මේක ටිකෙන් ටික ඔය දන්න ටිකෙන් එහාට යන්න තියෙනවා.
දැන්
දැන් පෙන්නන්නේ ලෝකේ හැදෙන හැටි, ලෝකෙන් එතර වෙන හැටි. ඒක තමයි අපි හිතට පෙන්නලා දෙන්න ඕන, මතක් කරලා දෙන්න ඕන.
එකෙන්ස ඇසුනා ඇසුනා පමණයි නේස දැක්ක දැක්ක පමණයි එන්නේ එතන තමයි නේස ඔය මන ආයතන හදාගන්න නැතුව ඉන්න බුදු බුදු ස්වාමීන් වහන්සේ අපිට තථාගතයන් වහන්සේ කියලා දුන්නේ ඕක තමයි නේස උතන නේ ඉන්න
ඒ තාම එතනම නෙමෙයි එතෙන්ට යනවා ටිකෙන් ටික ඔය විදිහට බලනකොට දැන් අපි ඇසුනා ඇසුන එකෙන් නවත්තලා නැහැ නේ හිතෙන්
නැහැ නේස අප රූප හදාගන්න
ඕනේ සේ ඔව් එතකොට ඒ හදපු එක එළියනොත් කියලා ඉවරයි ඉස්සෙල්ලා කඩන්න ඕන එළියෙන් තියෙන එක. ඔක හිතෙන් හදපු එකක් නේ කියලා හිතට මතක් කර කර දෙන්න ඕන.
එහෙමයි සර්. එහෙමයි.
අපට සද්දයන් වුණාට එළියේ රූප හදන එකක් නැහැ.
නැහැ.
ඒ වුණාට හිතේ රූප හැදෙයි.
හ්ම්.
ඒක ඉතින් එකපාරට නවත්තන්න බෑ. ඉස්සෙල්ලා ඔය අපි බාහිර ලෝකේ හදන එක ටික ටික ඒක මුලාවෙන් කරන එකක් කියලා හිතට දෙන්නන්න.
හොඳයි සර්.
ඒක අජ්ජත් රූපෙට ශරීරයටත් කරන්න ඕන එළිය රූපවලටත් කරන්න ඕන.
හොඳයි සර්. තේරුණා මට.
ඒක ශරීරයට කරන්නේ කොහමද? දැන් මම අතට කියන ඒක කර නැහැටි කිව්වා. නේද?
ඔව්. මගේ කියන අත දකින්නවනේ එතකොට.
ඔව් එතකොට ඒ කියන්නේ ආයතන වෙන් කරන්න මොන ආයතන වලින්ද ඔක තියනවා කියලා
දැනගත්තා.
හ්ම් හ්ම්. මම දිහා බැලුවා නම් ඇහැයි මනසයි.
මනසයි. එහෙමයි සර්.
අපි ස්මාර විතර ඔව් සුවඳකින් දැනගන්නත් පුළුවන්.
ඔව් එතකොට අපිට ජීව නාසයත් සමග මන ආයතනේ සම්බන්ධ වෙනවා.
ඔව් එතනත් තේනවා. එතකොට සුගන්ධේ රූප නැ මන ආයතනෙන් තමයි රූප ටික හැදුවේ.
හැදුවේ. මේ මොන මල්ලේ සුවඳද මේකද කියලා අපිට අන්න රෝස මලේ සුවඳ මේක කියලා අපේ අතනින් තමයි හැදුවේ මන ආයතනේ. පිච්ච මලේ සුවඳ මේකයි. පැහැදිලිද?
මම කියන්න හැදුවා නේද පොඩ්ඩක්.
ඔව්. ආ මම කියන්න හැදුවේද? ඕනේ මගේ මේ මං අර මැදදි පොඩ්ඩක් ෆයින්ඩ් ඇදුවේ දැන් අපි අත දිහා බලනකොට අතෙන් තමයි අපිට ආල් මේ ආලෝකයක් ඇවිල්ලා අතේ ප්‍රතිබිම්බයක් තමයි ඇහි හැදෙන්නේ. එතකොට ඔතන අජ්ජත්ත මොකද්ද බහිද්ද මොකද්ද? දැන් අපි අජ්ජත්ත ඇන් කියලා ඇඟ ඔන්නෝතන චුට්ටක් පොඩ්ඩක් හිතලා බලමුද? කියලා දුන්නා හොඳයි.
ඔව් එතෙන්දී දැන් ඔයගේ ඔයාට මේ ඇහි ප්‍රසාදයට වැටෙන්නේ මොකද්ද?
ඔව් අතනේ වැටෙන්නේ අත.
මොකද්ද වැටෙන්නේ? අත වැටෙනවා
කියන්නේ. අතේ අතේ ප්‍රතිබිම්බයක් වැටෙනවා.
ප්‍රතිබිම්බයක් වැටෙන්නේ. ප්‍රතිබිම්බේ මොකද්ද? වර්ණයක් නේද? ප්‍රතිබිම්බය කියන්නේ වර්ණයක් නේද?
ඔව් මම කියාගෙන යනවා මම අහගෙන
ඉන්නේ නැත්නම්. අපි කතා කරමු එතකොට තේරෙනවා. අපි ප්‍රතිබිම්බයක් කියන්නේ වර්ණයක් නේද?
ඔව්
ඒ වර්ණේ වැටෙන්නේ ප්‍රසාදයේ උඩට.
ඔව් හරි.
එතකොට ඔය ඕක වෙන් කරලා පෙන්වන්නේ කොහමද? අපි අවිද්‍යාවෙන් තමයි ඕක වෙන් කරන්නේ. අර විඥාණයෙන් වෙන් කරපුවාම තමයි එතන රූප දෙකක් හැදෙන්නේ. ප්‍රසාදයේ එක රූපයක්, අර හැදෙන රූපය අනික් රූපය. ඒකල අපි හිතෙන් හිතාගන්නේ අර අරක බාහිර තියනවා කියලා.
ඔව් එතකොට මේ කමල ඇත්තටම ඒ අත කියන එක එතෙන්දී බහිද්ද වුණා නේද?
ඔව් අත බහිද්ද වෙනවා එතෙන්දී. ඒ මොකද අපේ ඒ රූපේ පේන්නේ අපි හිතන්නේ ඒක එලියෙන් තියනවා කියලා නේ. හරිද?
ඔව්.
ඒ වර්ණ සටහන ඇහැට වැටෙන වර්ණ සටහන වෙන් කරලා පෙන්නනවා ප්‍රසාදේ. දැන් කණ්ණාඩියකට පින්තූරයක් වැටුනහම ඒක වෙන් කරන්න බෑනේ යාට.
ඔව් ඒක හරි. ඔව් මේ ඇත්තටම මේ මට අර රවි අර ඉස්සෙල්ලා අපි දැන් කතා වෙවි ආවේ මේ අපේ ඇඟනම් අජ්ජත්ත පිටනම් බහිජ්ජ කියන එක බොහොම සරල මුලම අවස්ථාවේදී තියෙන එකක්. ඊට පස්සේ ගැඹුරට යනකොට එහෙම දැන් ඔය කමල් කියන වාගේ ඒක ඔයා කියන විදිහටම ගන්න වෙනව නේද? ඒ කියන්නේ
ඔව් සරත් දැන් ඒ දැන් ඔයාට ඒ දැන් අතේ වර්ණේ වර්ණ රූපයක් නේ ඇහැට වැටෙන්නේ පින්තූරයක්.
ඔව්
එතෙන්දී ගන්නෙ ඒක බහිද්ද කියලා පෙන්වන්නේ එළිය තියනවා කියලා නේ. හැබැයි ඔයාගේ මත නේද? ඔයා ගන්නවා ඒක ඔයාගේ අත කියලා. එතකොට හිතෙන් එක පැත්තකින් මේක තමුන්ගේ අත, අනිත් පැත්තේ බහිද්ද.
තේරුණාද? ඔව් තමයි. කායේ කායනුපස්සී කියන එක එන්නේ උතෙන්ද නේද?
අනේ හරි. කායේ කායනුපස්සී කියන්නේ ඒ පින්තූරේ කොහොමද හැදුනේ කියලා පෙන්වන්න ඕනේ. මේ අත හැදුනේ කොහොමද කියලා පෙන්වන්න ඕනේ. අපිට අත කෙලියෙන් දැන් අපි හිතුවට අපේ අත තියෙනවා කියලා ඒක පෙනුනේ නැත්නම් අපි දන්නේ නැහනේ. දැන් ඔයාගේ ඇහැ වැහුනහම ඔය අත පේන්නේ නැහනේ වට.
එක්ක පේන්න ඕනේ එක්ක දැනෙන්න ඕනේ. කියන්නේ ඔය ආයතන
දෙකේ ඒක දෙකකින් දැනීම වෙනයි. දැන් ඔයාගේ අපි කතා කරේ ඇහැ විතරයිනේ. ඇහෙට පේන්නේ නැත්නම් ඒක නෑ එතන නේද?
ඔව් ඇහැට පේන්නේ නැත්නම් නෑ. එහෙම නැත්නම් වෙනින් ආයතනෙක යෙන්න ඕනේ.
අන්න හරි. වෙනින් ආයතනෙක. එතකොට ශරීරයෙන් දැනනවා ඒක තියෙනවා කියලා. ඒක වෙනයි. ඒක වෙන පැත්තක් නේ. අපි මේ සිරෙම ගැට ගහගෙන ඉන්නේ.
නෑ නෑ මම ඔතන හිතන්නකෝ ඇහැත් නැත්නම් දැනෙන්නෙත් නැත්නම් කොහෙන්ද අත?
අන්න හරි. කොහෙන්ද අත එතකොට? එතකොට අතක් නෑ නේ.
අර අතක්.
අපි මේවා ගැට ගහගෙන ඉන්නේ හැම වෙලාවෙම. ඉතින් ඒක නිසා මේකෙන් අපිට ලේසියෙන් ගැලවෙන්න බෑ. නමුත් අර ආයතන වෙන් කරලා බලපුවම පේනවා එතකොට නේද? ඇහෙන් පේනවා. ශරීරයෙන් දැනෙනවා. අපි මේවා ඔක්කොම එකතු කරගෙන ඉන්නේ. එකතු කරලා ගැට ගහගෙන නේ. අර අර මේ ජපානික සූත්‍රයේ වගේ.
ඔව්.
වැටෙනවද මම
කියනවා මේක ලේහන්න පටන් ගන්නකොට ලිහිලි ටික ටික යන්න ඕන. ඉතින් යන ගතියකුත් දැනෙනවා පොඩ්ඩක්.
එකවරකට එක ආයතනයක් ඇටිට ගන්නද? එක ආයතනයකයි මන ආයතනයයි. හැම වෙලෙම ආයතන දෙකක් එනවනේ. ඇහැයි මන ආයතනයයි. නැත්තම් ශරීරයයි මන ආයතනයයි. ඒ විදිහට ගන්නකොට ඒක ගැට ගලව ගන්න පුළුවන් වෙනවා. එහෙම නැත්තම් අර මේ හැම පැත්තරම අපි අදිනවා මේ ඔක්කොම මේ එකට තියනවා නේද කියලා හිතා. දැන් අර තමුන්ගේ අත බලනකොට පේන්නේ දුඹුරු පාට වර්ණයක්, මේ වර්ණයක් විතරයි නේද?
ඔව් ඔව් හරි හරි. අපි
හැබැයි අපේ හිත ඇඟට දැනෙනවා මෙහෙම දෙයක් පොල්ලක් වගේ දෙයක් තියෙනවා කියලා. ඒ දෙක එකතු කරලා අපි අතක් හදා ගන්නවා. හරි? ඒකල ඒ අනිත් පැත්තෙන් ගන්නවා ඒ අත මගේ කියලා. මේ රවි රවි ආපුවාම මේක අහමුකෝ ටික.
නෑ රවි ආවම හිත ඔතනින් තව චූට ගැඹුරට යන්න තැනක් අපිට තියෙනවද කියලා පොඩ්ඩක් රවි මහත්තයාගෙන් අහගමු නේද?
ආන්න 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 කො ඉන්නවද ඇවිල්ලා තාම කතා කරන්නේ නැති කාට හරි.
ඒ හොඳයි කමල් ඒක විස්තර කරපු එක. ඒක බලන්න දැන් S2 වහගෙන අනිත් අතින් මේ අත අල්ලලා බලන්න දැන් කොහමද ඔය අත තියෙනවා කියලා දැනගන්න. ඒකේ ආයතන වෙන් කරලා බලන්න.
ඔව් එතකොට පොට්ටබ් ආයතනය වෙනවනේ නේද? පොට්ටබ් ආයතනයි මන ආයතනය වෙනවා.
ඔව් පොට්ටබ්බේ දැනගන්නේ කාය ආයතනේ. කාය ආයතනයයි මන ආයතනයයි. ඊළඟට බලන්න කාය ආයතනෙට දෙන්න පුළුවන් මොනවාද? මන ආයතනෙ කරන්නේ මොනවාද? ඇහෙන් වර්ණ සංඥා දුන්නා වගේ කාය ආයතනෙ මොනවද දෙන්නේ?
දැනීම නේද?
දැනීම. දැනීම කියන එකේ අතක් නැහැ. දැනීම ගැන කල්පනා කරලා තමයි ඔහොම දැනෙන්න නම් අත කියලා අපි හිතාගන්න. ඒක නිලන්තිට පැහැදිලි ඇති නේද?
පැහැදිලි නැස ඒක. පැහැදිලි.
එතකොට එතනත් තේනවා මේ හිතෙන් හදපු අතක් නේ හිත දැනගෙන තියෙන්නේ. ඒක එහෙනම් එළිය අල්ලන්න පුළුවන් එකක් වෙන්න බෑ. කාය ආයතනෙන් දුන්නේ දැනීමක් විතරයි අතක් නෙමෙයි. දැනීම ගැන කල්පනා කරලා හිතෙන් තමයි අතක් නිර්මාණය කළේ. හිතෙන් හදපු එක අල්ලන්න බෑනේ, එළියේ තියෙන එකක් නෙවෙයි. ඒත් අපේ ආයතන මුලාවට තමයි මෙච්චර කල් ඔය ඇල්ලුවේ එළියේ තියෙන අතක්, ශරීරයට අයිති අතක් කියලා ශරීරයක් හදලා තියෙනවා. එතනත් අපි සමුදය පෙන්නනවා. ඒත් ඒ වෙන ආයතනකින් දැනගත්තත් ආයතන වෙන් කරගෙන ඒ ආයතන වල කෘත්‍ය හොඳට හිතට පෙන්නලා දෙන්න. මේ ආයතන පුළුවන් මෙච්චර. කාය ආයතන පුළුවන් දැනීමක් දෙන්න විතරයි, අතක් දෙන්න බෑ. නාපක් හදුවේ මනසෙන්. මනසෙන් හදපු එක එළිය තියෙන අල්ලන්න පුළුවන් එකක් නෙවෙයි. සතර මහා ධාතුයෙන් හදිච්ච එකක් නෙවෙයි. හිතෙන්ම හදපු දෙයක් හිත දැනගත්ත එච්චර.
අපි උතනදී පොඩ්ඩක් මම පයින්න මේ දැන් අපි අත දිහා බලන්නෙත් නැතුව ඇහැ වහගෙන ඉන්නවනම් අපි හිතමු අපේ හිතෙන් මේ දැනීම කියන එකත් අතාරින්න උත්සාහ කරනවා නම් ඇහැ වහගෙනම දැනෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවනම් අපි හිතමු වෙන අරමුණකට හිත යොමු කරගන්න උත්සාහ කරනවා කියලා. එතකොට අපිට හිතෙන්මත් ඔය අත දැනට එනව නේද? හිත කියන්නේ මන ආයතනයෙන්ම හිත අත උත්පාදවනව නේද? එහෙම ගතියක් තියෙනව නේද තාම?
ඔව් ඒ හින්දා තමයි ඔය දැන් සමතේ කරද්දි දැන් ආනාපාන සතිය කරද්දි ටිකක් වෙලා යනකොට මේ අත් දෙක දැනෙන්නේ නැතුව යනවා හොඳට සිහිය පිහිටනකොට. ඒක එක්ස්පීරියන්ස් කරලා ඇති ගොඩක් වෙලාවට. සමුද සමාධියක් වෙනකොට අත් දැනෙන්නේ නැතුව යනවා. ඒ දැනෙන්නේ නැතුව යන්නේ මොකද? අපේ අවධානේ හුස්මට විතරයි තියෙන්නේ. දැන් හොඳ ටෙලිග්‍රාම එකක් හරි ක්‍රිකට් මැච් එකක් හරි බලනකොට මధుරෝ කනවා දැනෙන්නේ නැහැ. නැත්තම් වෙන වෙන මේ මේ කොන්ද රිදීමක් තිබුණා නම් ඕක නෑ අර අරක බල බල ඉන්නකොට. ඇයි ඒ නැත්තේ? අපේ අවධානේ වෙන ආයතනයකටම යොමු කරලා. ඒක තමයි ඔය සමාධිය කියන්නේ. සමාධියෙන් පුළුවන් අනිත් ආයතන උපදින එක නවත්තලා එකකටම යොමු කරගෙන ඉන්න. සමාධිය දිනු වෙනකොට දැනෙන්නේ නැතුව යනවා. ඒ කාය ආයතන උපදින එක ටික ටික නවත්තනවා. දැන් ඉස්සෙල්ලා ඇහෙන් දකින්න ඒවා නවත්තනවා, කනෙන් ඇහෙන ඒවා නවත්තනවා කියන්නේ සමාධිය ප්‍රබල වෙනකොට ඒවා නවතිනවා. ඒවට අවධානය යන්නේ. ඒ වගේ කයත් නොදැනී යනවා හොඳට ගැඹුරු සමාධියකට යනකොට ඔය අරූපාවචර වගේ වෙනකොට වෙන්නේ ඒකයි. මොකද කාය ආයතනේ උපදින්න ඒකට අවධානය යන්නේ නැහැ.
අපි හිතමු දැන් මන ආයතනේ විතරක් වැඩ කරන අවස්ථාවකට එනවා කියලා ඔය ඒකග්ගතා කියන අවස්ථාව කියලා හිතමුකෝ. මට හරියට මෙතන කියන්න බෑ මේ. හැබැයි එතෙන්දි සිතුවිලි එනවා නම් එතකොට මේ මන ආයතනේ විතර දෙතන වැඩ කරන්නේ. ඒ සිතුවිලි කියන්නේ මොකද්ද?
සිතුවිලි කියන්නේ ඉතින් ඔය හිත හිතා ඉන්නවා, ඔය හීනයක් දකිනවා වගේ වැඩ. හැබැයි ඒ සිතුවිලියාවට අපිට අනිත් ආයතන වලින් ඒ ටික දෙන්නේ නැහැ. ඒ සමාධිය ප්‍රබල නම් දැන් සමාධියේ ගොඩාක් වෙලා ඉන්නකොට තමයි ඔය දැනෙන්නේ නැතුව එහෙම යන්නේ. ඉතින් ඒ කියන්නේ ඒක හොඳට ප්‍රබල වෙනවා. දැන් ධානවලට සමාය දුනොත් වේදනාව එහෙම දැනෙන්නේ නැතුව ඉන්න පුළුවන්. කරන්න පුළුවන් නම් ඒක කරන එක එක විදි තියෙනවා. ඉතින් ඒ දැන් හුස්ම දිහා බලා ඉඳලා පුරුදු කරන එක එකක්. අපිට දැන් එකම වගේ සද්දයක් ඇහෙනවා නම් ඕක විතරක් අහගෙන ඉන්න පුළුවන් නම් ඒකටම හිත එකඟ කළොත් අපි හිතමු ඔර්ලෝසේ සද්දි. නැත්නම් මොකක් හරි ඒකාකාරී සද්දයක් දිගට අහගෙන ඉඳීම තුළිනු ඒක කරන්න පුළුවන්. තමන්ගෙම වුණත් හાર્ට් බීට් එක වුණත් අහගෙන ඉන්න පුළුවන් නම් ඒකෙනුත් පුළුවන්. ඒ වෙලාවට දැනෙන මොකක් හරි. හැබැයි ඒක දිගට හිත යොමු කරගෙන ඉන්න ඒකාකාරී වෙන්න ඕනේ. ඒක එකපාරට නැතුණොත් එහෙම අවධානය තියාගන්න බෑනේ. ඒ නිසා තමයි අපි හුස්ම වගේ එකක් එකට යොදාගන්නේ. හුස්ම හැමතිස්සෙම තියෙනවනේ.
උර ඒ වුණාට ඔතෙන්දී ආයෙත් ඉතර ඇතිවීම නැතිවීම පැත්තට යනවනේ නේද? දැන් අපි එක දැන් අපි අවාවටි ඔරලෝසු
යනවා. ඔය ඉතින් මේ ඔය කතා කළේ සමාධිය ගැනනේ. හිතේ කර්මනකට යොමු කිරීම තුලින් අනිත් ඒවා නොදැනි යනවා. ඒක එක ස්වභාවයක්. ඒක හැබැයි දහමත් දැකීමක් නෙවෙයි. නේද? හිත පුරුදු කිරීම. ඔකට තමයි සමතය කියන්නේ. දහම දකින්න නම් ඔය දැන් අපි කලේ ආයතන විදිහට වෙන් කරලා බැලුවි. සමුදේ බැලුවා. රූපයක් තියෙනවා නම් ඒක හටගත්තේ කොහොමද? මොන ආයතන වලින්ද ඔක දැනගත්තේ? එතකොට පේනවා අපි ආයතන මුලාවක ඉන්නේ ওই රූපේ පැනෙවි. ආයතන වල සිහිය නොවන පිහිටියනම් එහෙම දෙයක් උපදින්නේ නැහැ. එතකොට ඒ දැකීම තුලත් ටිකෙන් ටික පුළුවන් අර බාහිර ලෝකෙට අහු නොවි ඉන්න. ඒකට අපි කියනවා විදර්ශනය කියලා. ඒක ඉතින් කැමතිනම් ඇස් අරගෙනත් පුළුවන්, ඇස් වහගෙනත් පුළුවන්. ඒක එකපාරට ගන්න බැරි හින්දා අපිට ලේසි ආයතන වලින් පුරුදු කරන්න ඕන. ඒක තමයි අර ඉස්සෙල්ලා මං සද්ද ඇහෙන ඒවට රූප හදන හැටි හොඳට පෙන්නනවා. ඒකේම කොටසක් තමයි දැන් අපේ ශරීරය කියන රූපය හැදුනේ ඇහෙන් දැකලා හැදෙනවා, කනෙන් අහලා ගඳ සුවඳින් වෙන්න පුළුවන්, අපිට කාය ආයතනෙන් දැනিলা වෙන්න පුළුවන්. ශරීරයට ගොඩාක් තියෙන කාය ආයතනෙන් දැනিলা තමයි අපි ශරීරයේ තියෙනවා කියලා බාරගන්නේ. එතනත් අපි ශරීරය හැදෙන හැටිත් අපි ආයතන පැත්තෙන් පෙන්වන්න පුළුවන්. ඒක තමයි නම් දකින්නේ අජ්ජත් රූපය ගැන බලනවා කියලා. ඒ ශරීරයට අයිති නැති රූප එළියේ රූප ගැන දැනගත්තොත් බහිද්ද රූප. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා අජ්ජත් රූපේ ගැනත් කායනුපස්සීව ඉන්න, බහිද්ද රූප ගැනත් කායනුපස්සීව ඉන්න. කොහොමද ඉන්න කියන්නේ? සමුදය බලබලා ඉන්න. සමුදය බලනකොට අපි බාහිරෙන් සමුදය හොයලා හරියන්නේ නැහැ. තමන් තුළින් මේ ආයතන පැත්තෙන් සමුදේ පෙන්නුවොත් තමයි ලෝකය නිරෝධ වෙන්නේ, ලෝකෙන් එතර වෙන විදිහට. එතකොට වැඩෙන්නේ නුවණ, ප්‍රඥාවක්. එතකොට සමාධිය නෙවෙයි. රෝක ඉපැද්දුවෙත් මෝඩකමටනේ ආයතන මුලාවටනේ. අද රූපේ ඉපැද්දුවෙත් ආයතන මුලාවටනේ. එහෙම එහෙම පෙන්න ඉන්නකොටත් ඒකට අහු නොවෙන ගතියකට එන්න පුළුවන්. ඒක තමයි අපි වැඩි දියුණු කරන්න ඕන විදර්ශනය කියන්නේ. එතකොට අපි කය හැදුන හැටි ආයතන පැත්තෙන් පෙන්නවා. එතකොට ටිකක් කරගෙන යනකොට නුවණක් එනවා. අපි ওই අජ්‍යත්ත බහිද්ද කියලා පෙන් වෙන්කලේ මේ ආයතන මුලාවෙන් එළියෙන් තියපු ඒවානේ, පනෝගත්තු ඒවානේ. මේ හිතෙන් හදපු හිත දැනගත්තා කියන තැන සිහිය නුවණ නැතිකමට දෙයක් කරලා එළියේ තියෙන දෙයක් කරලා ඕක ඉතින් එක්ක ශරීරයට අයිති කියනවා නැත්තම් ශරීරයට අයිති නැති බහිද්ද රූපයක් කරනවා. ඒතර අජත්ත බහිද්ද කතාව තියෙන්නේ අපි පනෝගත්තු රූපයකට නේද? ඇත කියලා ගත්තු රූපයකට අත්ති කායෝතිවා 50. කායක් ඇත කියලා අරගෙන ඉස්සෙල්ලා ඔයගොල්ලෝ කතා වුණේ කායේ කායනුපස්සී කියන්නේ අන්න දැන් පනෝගත්තු කයක් විහයි මේ බලන්නේ. ඒ කියන්නේ මේ මොහොතේ ඇත කියලා ගත්තු කයේ අපි ධර්මතාව ටික බලනවා. ඒක සමුදේ බලනවා, අය බලනවා. ඒකට පේනවා මේක මේ මොහොතේ ඇත්තටම ඇත කියලා ගන්න පුළුවන් දෙයක්ද? නැත්නම් අපි අවිද්‍යාවෙන් හදපු දෙයක්ද? එතකොට මේයි මේක අවිද්‍යාවෙන් අදපු දෙයක් කියලා. ඒක තමයි දැන් කායනුපස්සනාවේ ඕන භාවනාවකදී ඊළඟ ස්ටෙප් එක. මුලින් තියෙන රූපෙ දිහා බලන් හිටියට ඊළඟට ඒ රූපේ සමුදේ බලන්න ඕන. සමුදේ බලනවා කියන්නේ වයත් දකිනවා නේද? ඒ කියන්නේ මේ සමුදේ තියෙනකන් ඕක තියෙනවා නම් සමුදේ නැත්තම් ඕක තියෙන්න බෑ කියන පැත්තත් නිරෝධෙත් පේනවනේ. ඒ රූපේ පටිච්ච සමුප්පන්න බව අපි හිතට පෙන්වලා දෙනවා. මේ හේතු තියෙනකන් නේක තියෙන්නේ. මේ හේතු නැත්තම් ඔක උපදින්න බෑ. ඒ ධර්මතාවය පෙන්වලා දෙනවා.
අපි මේ චුට්ටක් තව ගැඹුරටත් කියන්නේ මෙහෙම විදිහට හිතමුකෝ. අපි දැන් S2 වහාගෙන හිත යොමු කරගෙන ඉන්නවා ඇඟටම, තමන්ගේ ශරීරයටම යොමු කරගෙන ඉන්නවා. එතකොට අපි දන්නවා මේ දැන් අපි මන ආයතන, ඒ කියන්නේ හිතේ මේ ඇඟ හිතෙන් තමයි මේ ඇඟ හදාගන්නේ කියලා. එතකොට අපිට සමාහට නෝනක් ඇයි මේ හිතෙන්ම මේ පනවාගත්තු ඇඟක් තමයි තියෙන්නේ කියලා. එහෙම මේ පැත්තට එහෙම හිතුවොත් ඒක හරිද? හරිද නේද?
ඔව්, එතෙන්ට තමයි යන්න ඕන. ඉතින් අපි දැන් මේ මොහොතේ දැන් මේ මොහොතේ බලන්නකො S2 වහගෙන ඔය ඉන්න විදිහටම දැන් තමන්ගේ ශරීරයේ තියෙන්නේ කොහමද කියලා. එතකොට හිතට පේනවා මෙන්න මෙහෙම තියෙන ශරීරය. දැන් අන නුවණින් අපි ඊළඟට ආයතන වෙන් කරලා බලන්න ඕන. ඔය ඇත්තටම තියෙන ශරීරෙද දැන් හිතට පේන්නේ? මේ මොහොතේ තියෙන ශරීරෙද ඔය හිතට පේන්නේ? එහෙම නැත්නම් ආයතන ක්‍රියාකාරීත්වය. එතකොට මොන ආයතනද? කාය ආයතනෙන් මොනවද දැනෙනවා? ආයතනෙන් ඕක ගැන කල්පනා කරගන්න. ඒ කාය ආයතනෙන් දැනෙන ටික උදව් කරගෙන මන ආයතනෙන් තමයි ඔය ඉරියව්වේ තියෙන කයක් දැන් හැදුවි. ඉතින් අපි කාය ආයතනෙන් දැනෙන ටික වෙන් කරලා ගත්තොත් එහෙම, කොලේක ඇඳුත් එහෙම, ඒ ටිකට ශරීරයක් කියන්න පුළුවන්ද? බෑනේ, තිත් ටිකක් විතරනේ. එහෙනම් ඒ තිත් ටික ශරීරයක් කරලා තියෙන්නේ කවුද? මනස, මන ආයතන. එහෙනම් මේ මොහොතේ දැනගෙන තියෙන මනසෙන් හදපු ශරීරේ මනසෙන් දැනගෙන මනසෙන් හදපු එක අල්ලන්න පුළුවන්ද? එදී තියෙන දෙයක්ද? සතර මහා ධාතයෙන් හැදුන දෙයක්ද? නැහැ. එහෙනම් අපේ මොඩකමට අපි විශ්වාස කරනවා ඒ දැනගත්තේ අල්ලන්න පුළුවන් මේ ඉරියව්වේ තියෙන භෞතික ශරීරයක් කියලා. ඒ දැනගත්තේ භෞතික ශරීරයක් නෙමෙයි, හිතෙන් හදපු ශරීරය නම් හිත දැනගෙන තියෙනවා. එතකොට ඔන්න අර අපි මුලින් බාරගත්තු ශරීරය දැන් සමුදේ පෙන්නවා. ආයතන මුලා වෙන්නේ ඔක හැදුවේ. අපිට ආයතන වලට සිහිනුවන පිහිටියා නම් එහෙම ඔය ශරීරය හැදෙන්නේ නැහැ නේ. දැනීමක් තියෙයි, දැනීම ගැන කල්පනා කරයි. හිතට පේන දෙයක් තියෙයි, හිතට පේන දේ එළිය තියෙන්න බෑනේ. එළියේ තිබ්බේ මොහොතකමතේ කියලා මතක් කරලා දෙන්න පුළුවන්. ඕක තමයි විදර්ශනය කියන්නේ. ඒ අජ්ජත්තකයේ විදර්ශනේ ඕක.
දැන් ගාව ඔතන අපිට ඇත්තටම ওই ඔතනින් ආනාපානේ වාගේ ඉස්සරලා සමතයක් වඩන්න නැතුව ඔතනින්ම යන්න පුළුවන්නේ මෙතන ආයතන වෙන් කර කර තව ඒ කියන්නේ ආනාපානෙන් වෙන වැඩේම ඔතනින් වෙනව නේද?
ඔව්. ඒක තමයි ඔක කරන්න කියන්නේ පුළුවන් නම්. ඒ මේක කළොත් ඉතින් ආනාපානෙ කියන්නේ 아무තු දෙයක් නෙමෙයි. ඉතින් හුස්මත් ඉතින් හදලා එළියෙන් තියප එකක් කියලා පේන්න ගන්නවා. හුස්ම කියන්නේ රූපයක්, නාසය කියන්නේ රූපයක්. ওই දෙක තියනවා කියලා දැනගත්තේ කොහොමද? කාය ආයතනේ නම ආයතනේ. කාය ආයතනෙන් දැනීම් ටිකක් දුන්නා. කාය ආයතනෙට හුස්මක් දෙන්නත් බෑ, නහයක් දෙන්නත් බෑ. ඒ දැනෙන ඒවා ටිකක් ගැන කල්පනා කරන්න ගිහිල්ලා නේද ඌහම ඕක ආස්වාසයක් ඕක නාසයක් ඔය ටික හැදුවේ. එතකොට පේනවා මේ කය කියන්නේ සංකාරයක්. අවිද්‍යාවෙන් කරන සංකාරයක් කියලා පේන්න ගන්නවා. අවිද්‍යාව නිසා සකස් කරලා එළියේ තියනවා කියලා බාරගත්තු එකක්. අර බල්ලා වතුරේ බල්ලෙක් හැදුවා කියන වැඩේම නේද අපිත් මේ කරන්නේ? අවිද්‍යාව නිසා, මුලාව නිසා. ඒක තමන්ට කරන්න පුළුවන් නම්, වේදනාවක් දැනෙනකොටත් ඔන්න ඕක කරන්න පුළුවන් නම් ඕක හරිය වැදගත්. ඉක්මනට දහම දකින්න පුළුවන්. දැන් මේ රිදෙන්නේ මගේ අත, මේ රිදෙන්නේ කකුල, මේ රිදෙන්නේ කොන්ද, සමහම හිතනවනේ. ඇත්තටම ශරීරයේ කොටසද රිදිලා තියෙන්නේ නැත්තම් දැනීමක් නම් දැනෙනවා. මොනවද දැනෙනවා? කාය ඇතනින් දැනෙනවා. දැනීම කියන එකේ ශරීරයක් නැහැ. කාය ඇතනින් දැනෙනවා විතරයි. ඒතර දැනීම ගැන අපේ පරණ පුරුද්දට කල්පනා කරලා තමයි ඔය ශරීරයේ කොටසක් මේ අතේ, මේ කකුලේ, මේ කොන්දේ කියලා හිතන්නේ. ඒ හිතපු එක අපි හිතන්නත් කලින් එළිය දෙයක් බවට පත් කරලා අර වතුරේ බල්ලා හදනවා වගේ හරි ඉක්මනට ඕක කරලා ඉවරයි. අපි විදර්ශනාවේ මේක කඩලා පෙන්වන්න ඕන නෑ. අතන තියෙන්නේ මෙන්න මේ ආයතන දෙක වැඩ කළේ. කාය ආයතනෙන් දැනීම දුන්නා. මන ආයතනෙන් කල්පනා කළා. කල්පනා කරපු ඔක්කොම හිත ඇතුලේ වැඩක්. ඒක භෞතික දෙයක් නෙමෙයි, ශරීරයක් නෙමෙයි. ශරීරයක් හදලා ඒකේ වේදනාවක් කරලා තියෙන්නේ අපේ මෝඩකමට, අවිද්‍යාවට, ඇත්ත ඇති හැටි නොදන්නකමට. ඒකයි කරනවා නම් ඔය වේදනානුපස්සනාව තමයි ඉක්මම්ම. හැබැයි හරිම අමාරුයි කරන්න. අපි රිදීමට අපි යට වෙනවා. එක ගැන හිතන්න දෙන්නේ. ඒ හින්දා තමයි ඉස්සෙල්ලා ඒ රිදෙනකොට නිකන් අපි ඕවා හිතන්න යන්නේ. රිදීම දිහා නිකන් බලා ඉන්න ඕන ඉස්සෙල්ලා. මොකද්ද මේ රිදෙනවා කියන්නේ? දැනීමක් නේ තියෙන්නේ. දැනීමකටනේ අපි මේ යම් කිසි ආකාරයකට දැනෙන ගතියකට තමයි අපි මේ රිදෙනවා කියලා එකක් හදාගෙන තියෙන්නේ. නැත්තම් කායයතනේ දැනීමක් දෙන්න විතරයි පුළුවන්. ඒ දැනීමට විස්තර සීරම අපේ මෝඩකමට හිතෙන් එකතු කරපු දානේ.
මේ තමයි තමයි ආනාපාන සතියම වාගේවා ටිකක් උඩට කරගෙන යනකොට අර වේදනාවල් අඩු වෙලා යන්නේ. වේදනාවල් විපස්සනා වෙලා වේදනානුපස්සනා වැඩිලා නෙමෙයි නේද?
නෑ නෑ, විපස්සනාවක් නෙමෙයි ඒ සමතේ. අරවට අවධානයක් නැති එක සමතෙන්. මං කිව්වේ ඕන වේදනාවක් තියෙන වෙලාවට තමන් කැමතිම දෙයක් ඔය මේ ක්‍රිකට් මැච් එකක් හරි ටෙලි ඩ්‍රාමා එකක් හරි බලන්න. එතකොට වේදනාවට මොකද වෙන්නේ කියලා? අරක ඉවරනකන් වේදනාව කොහේ ගියාද නැහැ. ඇයි ඒ අපේ අවධානය වෙන පැත්තකට යොමු කරන්නේ? එතකොට කාය ආයතනේ උපදින්නේ නැහැ. ශරීරයේ තිබුණාද කියලා දන්නේවත් නැහැ. ඒතකොට ඉතින් ඒක සමතෙන් පුළුවන් ඒ විදිහට මගහැර ගන්න. තමන්ට ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් වෙනවා ආනාපාන සතිය වගේ එකක් ගොඩක් වෙලා ඉන්න පුළුවන් නම් ඒක අත්දකින්න පුළුවන්. ඒකට අර ධාන බලෙන් වේදනා යටපත් කරනවා කියන්නේ ඒක. ධානයකට සමවැදුණා නම් වේදනා එන්නේ නැහැ. ඒකට සමාධිය ප්‍රගුණ කරගන්න ඕන. හැබැයි ඒක తాවකාලික යටපත් කිරීමක්. ඒක විදර්ශනය නෙවෙයි. හැබැයි ඒ යටපත් කිරීම ඊළඟට අර අපිට නීවරණයටපත් වීමක් වෙනවනේ. ඒ හින්දා ඒක උදව් කරගන්න පුළුවන් විදර්ශනය කරන්න. විදර්ශනයේදී අපි පෙන්වන්නේ හැමතිස්සෙම මේ මොකක් හරි වේදනාවක් තියෙනවා නේද? ඒකේ සමුදේ මොකද්ද? එතකොට අපි ඉස්සෙල්ලා වේදනාව තේන්න කලින් ඔය ශරීර වේදනාවක් නේද? ශරීර කියන්නේ රූපයන්නේ. අත රිදෙනවා, කකුල රිදෙනවා, කොන්ද රිදෙනවා කියන්නේ ශරීර කොටසන්නේ රූපයන්නේ. ඒ රූපේ පැනෙන්නේ කොහමද? මේ ආයතන මුලාවෙන්. කාය ස්පර්ශයෙන් දැනීමක් දෙනවා. මනසෙන් ඕක ගැන කල්පනා කරනවා. ඒ කල්පනා කරනකොට දැනගත්තු රූපණේ ওই ශරීරේ කොටස් කරලා ඉලියෙන් තියලා තියෙනවා. එතකොට අපි හදපු ශරීරයක් මේ මොහොතේ උපද්දපු මේ ක්ෂණයට උපද්දනවා ශරීරය. වේදනාව විඳින්න ශරීරයක් උපද්දනවා. වේදනාව විඳින්න ශරීරයක් උපද්දනවා. අපි ඕක දන්නේ නැහැ. අපේ ලෝකෙට අයිති පුරුද්දට හිතෙන්නේ නැහැ නේද? ශරීරේ තියෙන ඕකෙන් වේදනාව දෙනවා කියලා. එහෙම නෙමෙයි. අපි වේදනාව විඳින්න ශරීරයක් උපද්දලා ඒකේ වේදනාව විඳිනවා. ඇයි දැනෙන්නේ? වේදනා ගතියක් විතරයි, දැනීම විතරයි. දැනීම ගැන කල්පනා කරනකොටයි ශරීරයක් හදන්නේ, පණවන්නේ. එහෙනම් ඒක දැනීමට අයිති නැහැ. ඒක එක පැත්තකින් දැනෙන එකට අයිති නැහැ. හිතෙන් හිතපු ටික. දෙවෙනි පැත්ත තමයි හිතෙන් හදපු දේ එළිය තියෙන්න බෑ. හිතෙන් හදපු දේ හිත ඇතුලේ දෙයක්, මානසික දෙයක් නෙසක් රූපමය දෙයක් නෙවෙයි, භෞතික දෙයක් නෙවෙයි. ඒකයි දෙපැත්තකින් අපේ මුලා වුණ පැති පෙන්වන්න පුළුවන්.
මම ගොක්කරාට මට උදව් වෙනවා මේ ඔය අපි නිතරම භාවිතා කරන වචන පාවිච්චි කරන එක අර මෝඩය කියන එක මට හරියට උදව් වෙනවා. ඒ වගේ දැන් මෙතනත් මට මතක් වුණේ අපි අර කියන්නේ ඉස්කෝලේ යන කාලේ ඇදගෙන නානවද මොකක්ද දන්නේ ඒ වගේ. ඒ වගේ මොරි ඒස් අපි ව්‍යාහා නිතරම පාවිච්චි කරනෝනේ අර පුරුදු වචන වලින් ඒ එතෙන්දි මතක් කරලා දෙන්න ලේසි.
අර ශරීරයේ දැන් හදපු ගමන්ම අන්න මෝඩය වතුරට එබිලා බල්ලෙක් හැදුවා. ඒ මානසිකත්වයට ගියා. වේදනාවක් කයේ වේදනාවක් ඉඳිනවා කියන්නේ අපි අර බල්ලෙක් හදලා ඌට බුරනවා වගේ වැඩක්. මෝඩකමක්, මෝඩකමක්. දැනීමක් තියනවා. දැනීමක් නැතුව නෙමෙයි. හැබැයි දැනීම ශරීරයේ දැනීමක් කළේ මෝඩකමට. දැනීම දිහා හේ බලා ඉන්න. හුස්මේ දැනීම දිහා බලා ඉන්න පුළුවන් හුස්මක් හදන්න නැතුව. අනතෙන්ට තමයි ආනාපාන සතිය එන්න ඕනේ. ආස්වාසය හදන්නෙත් නැතුව, ප්‍රාස්වාසය හදන්නෙත් නැතුව දැනීම දිහා බලා ඉන්න පුළුවන්. දැනෙනවා මොකද්ද? දැනීම, දැනීමක් තියෙනවා. ඒක එක මොහොතේ එක එක දැනීම් ටිකක් තියෙනවා. ඇයි අපි ඒවා එකතු කරන්නේ? දැනීම් ටික දිහා නිකන් බලන් ඉන්න පුළුවන්. එතකොට කාය ආයතනේ දැනීම විතරයි. අපි ටිකෙන් ටික අර හිතෙන් හදන ඒවා, හිතෙන් හදලා එළියෙන් තියෙන ඒවා ටික ටික අඩු වෙනවා. දැනීම දිහා විතරක් බලා ඉන්නකොට පරණ පුරුද්දට ඉතින් හුස්ම හැදෙනවා. ඒ වුණාට ටිකක් වෙලා යනකොට හුස්ම කියලා කියන්නේ නැතුව එතන තියෙන දැනීම් ටික දිහා බලා ඉන්න පුළුවන් නේද?
ඒ කියන මහත්මයා අපි හුස්ම පණවාගත දෙයක් තමයි අපිට දැනෙනවා. අපි මේ විහිං පණවාගත දෙයක් තමයි නම් දාලා තියෙන්නේ නේ මහත්මයා? අපිට ඒ දැනීම දැනෙනවා. එහෙම නේද?
දැනීම දැනෙනවා, හුස්ම කියන එක දැනෙන්නේ නැහැ. හුස්ම කියන එක අපි පනවා ගත්තු එක. ඔය දැනෙන්නේ ඉහළ යන ගතිය කියන එක අපි පනවා ගත්තු එක. දැන් එක ක්ෂණයක දැනීම ගත්තොත්, එක මොහොතක දැනීම ගත්තොත් ඔක ඉහළ යනවද පහළ යනවද කියන්න බෑනේ. ඒ දැනීම් ගොඩක් එකතු කළොත් විතරයි අපිට කියන්න පුළුවන් ඔය ඉහළ යන එක දැනුණා, පහළ යන එක දැනුණා කියලා.
ඒ ෂණේ අපිට අල්ලගන්න බෑනේ මහත්මයා. ඒ ෂණේ අල්ලගන්න බෑ, ගොඩක එකතුවක් තමයි අපිට දැනෙන්නේ නේ. එහෙම නේද?
ඔය දැන් අපි දැන් ඉස්සෙල්ලා හුස්ම කියන එක පනවපු එක මෝඩකමක් කියලා හිතට පෙන්වන්න ඕන. කයෙන් දැනීමක් දැනුණා. දැනීම ගැන කල්පනා කළා. ඔය දැනීම් ටික එක දැනීමක් නෙමෙයි, දැනීම් ගොඩාක් ගැන කල්පනා කරලා කියනවා ඔක ආස්වාසය කියලා. ඒ දැනීම් ගොඩක් එකතු කළේ නැත්නම් ඒ ආස්වාසෙත් එක එක මොහොතේක එක දැනීම් නේ තියෙන්නේ. ତେට දැනීමට දැනීම කියන්නේ කාය ආයතනෙන් දැනීම. ඒකට මන ආයතනෙන් ටික දැම්මේ නැත්නම් හුස්මක් පැනවෙන්නේ නැහැ නේද?
එහෙමයි. එහෙමයි පැනවෙන්නේ නැහැ දැම්මේ නැත්නම්.
අනේ එතෙන්ට තමයි එන්න ඕන. ඉතින් දැනීම දිහා බලා ඉන්න පුළුවන් හුස්ම හදන්නේ නැතුව. හුස්ම හදනවා නම් ටිකක් මතක් කරලා දෙනවා. ඔය මේ මන ආයතනෙන් හදලා එළියෙන් තියපු එකක් නේ ඕක. කල්පනා කරලා එළියෙන් තියපු එකක්.
කතරණාත්මේ.
නෑ අපිට දැන් පුරුදු වෙලා තියෙන්නේ හුස්ම යම් කිසි දැනීමක් එනකොටම මේක උඩට යනවද යටට යනවද ආශ්වාසයේද ප්‍රාශ්වාසයේද කියලා ඒ පැත්තටම බර කරලා දාගන්න. ඒ කියන්නේ මොකක් හරි ලෝකේ පැත්තටම දාගන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒ ඔය පුරුද්ද නැති කරගත්තා නම් මං හිතන්නේ ඉබේම උතර පේන්න ඕනේ. සිරුවන් සරලයි.
එතකොටස අපිට දැනීම නොදැනී යන අවස්ථාවක් වෙනවනේ. දැන් අපි ටිකක් ඔය භාවනාවේ ඉන්නකොට එතකොට එතන අපි සමාධියක්ද එතන? ඒ කියන්නේ චිත්ත ඒකාග්‍රතාවයක්ද?
ඒවා ඉතින් නම දාන එක පස්සේ පුළුවන් දැනෙන ඒවත් විඳින්න. ඉතින් කොයි විදිහෙන් හිටියත් සමාධියේ ඉන්න එක හොඳයි. සමාධියෙන් එළියට එනකොට අරමුණු වෙනවනේ. ඒ අරමුණු ගැන ආය ආය විදර්ශනා කරන්න. ඔකත් හිතෙන් හදලා එළියෙන් තිබ්බ නේද? ඔකත් හිතෙන් හදලා එළියෙන් තිබ්බ නේද කියන ඒ ඇත්ත පෙන්නලා දැන්. සමාධි නම් සමාධියේ ඉඳී. ආයේ අරමුණු වෙනකොට විදිහට පෙන්නලා දැන්. එතකොට මේ භාවනා කරනවා කියන එක මේ සමාධියක් ලබා ගන්න නෙවෙයි කරන්නේ. අන්න ඒකත් මතක තියාගන්න. හිතට අරමුණු වෙන්නේ නැහැ කියන එකක් ලබා ගන්න නෙවෙයි භාවනාව කරන්නේ. අරමුණු එන වෙලාවට ලෝකෙට අහු නොවි ඉන්න පුළුවන් නම් එතන තමයි සතිප්‍රත්‍යානි සති සම්පජාන කාර්ය ආතාපි සම්පජානෝ සතිමා කියන එක. ආයතන වැඩ කරනවා අපි ලෝකේ හදන්නේ නැහැ. කියන්නේ දැන් කය කියන ලෝකයක් හදලානේ අපි දාලා තියෙන රූප කියන ඒවා. ශරීරය කියන රූපේ හිතෙන් හදලා එළියෙන් තියලා. රේදී ඔය සද්ද ඇහෙනකොට දැනගත්ත සීරම රූප ටික අපි හිතෙන් හදලා එළියෙන් තියලා. එතකොට ඒ රූප වලින් ලෝකයක් හදන එක ටිකෙන් ටික නවතිනවා විදිහට ඇත්ත පෙන්වනකොට. ඒක තමයි කායනුපස්සනාව කියන්නේ. අපි මොකක් හරි රූපයක් ඇත කියලා වෙනද පුරුද්දට ගත්තනම් දැන් ඒකේ ඇත්ත තත්ත්වෙ පෙන්නලා දෙනවා. ඔක එළියේ තියෙන රූපයක් නෙමෙයි මේ මේ ආයතන මුලාවෙන් හිතෙන් හදලා හිත දැනගත්ත දෙයක්. අපේ ලෝකෙට ආйти පුරුද්දට පරණ පුරුද්දට තමයි ඔක එළියේ දෙයක් බවට පත් කළේ. පැහැදිලිද?
එහෙමයි සර්, පැහැදිලි. අපි මුලා නොවී සිටීමම තමයි නේ සර් මෙතන තියෙන්න ඕනේ.
ඔව්, ඒ කායනුපස්සනාවේ එකක් තමයි මුලා වීම දුරු කරන එක. මුට්ටක් සති කියන එක නැති කරනවා කායනුපස්සනාව හරියට කරනකොට. එතකන් තියෙන්නේ මුලා වුණ සතියක්. දැන් ඔය විදිහට නුවණයි යොදලා කායනුපස්සනාව යෙදෙනකොට අපිට සිහිය පිහිටන්නේ මුලා නොවන සිහියක්. දැන් මේ කියන ධර්මතාවයේ හරියට පැහැදිලි කරගත්තා නම් ඔවයි ඉතින් අර ප්‍රශ්න නෑ. ඒ කියන්නේ ප්‍රශ්න කරලා ඕක කතා කර කර හිටියට වැඩක් නෑ. මේකනේ කරන්න තියෙන්නේ. මේක බලනවා නම් අපි මෝඩකමට හදන ලෝකේ අයින් වෙනවනේ කියලා පේනවනේ. ඒ ඔය පැත්තෙන් බලනකොට දැන් අර අජ්ජත් බහිද්ද ප්‍රශ්නේ එන්නේ නෑ නේද? එතකොට රූප තිබුණොත් නේ අජ්ජත් බහිද්ද කතාව තියෙන්නේ. ඉතින් ලෝකේ ඉන්න අයට තියෙන අජ්ජත් මගේ ශරීරෙත් තියෙනවා එළියේ රූපත් තියෙනවා. එතකොට ලෝකෝත්තර දර්ශනයේ පේනකොට මේ දෙකම මෝඩකමට කරපු සංකාර, අවිද්‍යාවෙන් කරපු සංකාර. මේ ශරීරේ තමන්ගේ ශරීරෙත් සංස්කාරයක් කියලා පේනවා. බාහිර ලෝකේ තියෙන ඕනම එකක් අවිද්‍යාවෙන් කරපු සංස්කාරයක් කියලා පේනවා. ඕකටම තමයි ඔය අනිත්‍ය සංඥාව වඩනවා කියන්නේ. දැන් රූපයක් තියනවා නම් ඒකේ අනිත්‍ය සංඥාව වඩන්න. ඒකට අපිට රූප තියෙන්නේ අජ්ජත් රූපයි බහිද්ද රූපයි. කොහොමද අනිත්‍ය සංඥාව වඩන්නේ? ඒකේ සමුදය බලන්න. සමුදය බලනකොට අපිට ඒකේ පටිච්ච සමුප්පන්න බව පේනවා. මේ සමුදයක් තියෙනකන් විතරයි යෝග තියෙන්නේ. සමුදය නැත්තම් එහෙම දෙයක් උපදින්න බෑ. ඒතර ඒ පෙන්නන එකට කියන රූපේ අනිත්‍ය සංඥාව වඩනවා කියලා. ඒතර අනිත්‍ය සංඥාව වඩනකොට රූපයේ පිරිසිඳ දකින්නවා. මෙච්චර කල් තියනවා කියලා ගත්ත රූපේ අනිත්‍යයි. අනිත්‍යයි කියන්නේ මොකද්ද? මේ සමුදය තියෙන කන්නේ ඔක තියෙන්නේ. සමුදය නැත්නම් එහෙම දෙයක් නැහැ. එහෙනම් අපි ඔක පණවන්න බැරි දෙයක්. ඇත කියලා ගන්න බැරි දෙයක් නේ මේ මෙච්චර කල් ඇත කියලා අරන් තියෙන්නේ. හයි මේ සමුදය එදෙනකන් ඒක තියෙන්නේ. සමුදය නැත්නම් නැහැ. දැන් තමන්ගේ ශරීරේ තියෙන්නේ අර ආයතන මුලාවෙන් ශරීරේ හදන වෙලාවට. ඔක හරි අමාරුයි තේරුම් ගන්න. ඇයි අපි ඉන්නේ මේ අපි නිදාගත්තහමත් ශරීරේ තියෙනවනේ නැගිටිනකම් කියන එකකනේ අපි ඉන්නේ. නැහියේ හොඳට නිින්ද ගියාම ශරීරේ තිබුණද නැද්ද කියලා ඇහුවොත් මොකද කියන්නේ? නිින්ද ගිහින් තියෙන වෙලාවේ
ඒක අපි දන්නේ නැනේ මතේ. ඒකවත් අපි දන්නේ නැනේ ශරීරේ තිබුණද නැද්ද කියලා වතේ මොතේ.
ඔන්න ඔය උත්තරේ දෙන්න පුළුවන් නම් ඒක ලොකු දැක්මක්. හැබැයි අපි ලෝකෙට අයිති විදිහට හිතන්නෙම නෑ නේද? තිබුණා ශරීරේ, නිදාගත් ශරීරයක් තිබුණා කියලා. හැබැයි ඒක අත්දකලා කියන එකක් නෙමෙයි, මේ හිතෙන් හදලා කියපු එකක් නේද? අරණ පුරුද්දට ශරීරේ තියෙන බව දන්නේ අපි ශරීරේ උපදින වෙලාවට විතරයි. මොකද ශරීරේ උපදලා පරිහරණය කරන්නේ. උපදලා පරිහරණය කරන්නේ. ඉපැද්දුවේ නැත්නම් ඉතින් ශරීරයක් නැහැ නේ. කියන්නේ ඒ ආයතන ශරීරයක් උපදින ආයතන වැඩ කරන්නේ නැති වෙලාවට කොහෙත්ම ශරීරයක් හිටින්න බෑ. දැන් නිකන් හිතන්න තමන් ඔය එළියේ දෙයක් දිහා බලා ඉන්නකොට එළියේ දේ පේනවා මිසක් තමන්ගේ ශරීරය ගැන හැඟීමක් එන්න බෑ නේද? බාහිර සද්දයක් අහගෙන ඉන්න අපිට සද්ද හොඳට ඇහෙනවා නම් සද්ද ඇහෙන වෙලාවේ ඒකට හිත හැදෙනවා, විඥාන හැදෙනවා මිසක් ශරීරය හදන්න විඥාන නෑ. එතකොට අන්න ශරීර හදන විඥාන තියෙන මොහොතේ විතරයි ශරීරේ තියෙන්නේ. ඒව නැති වෙලාවට ශරීරේ තිබුණද නැද්දවත් දන්නේ නැහැ. ඒකට තිබුණා කියන්නත් බෑ, නැහැ කියන්නත් බෑ. ආයතන උපදින වෙලාවේ ඉපදුනා කියලා විතරයි අපිට කියන්න පුළුවන්. ඔන්න ඔය ඇත්ත පෙන්වන්න පුළුවන් නම් අරෝෂත් අහගෙන ඇති. එතන තමයි අපි වේදනාවක් දැනෙනකොට පෙන්වන්න ඕන. එතෙන්ට එකපාරට එන්න බැරි හින්දා අපි වේදනාවක් තියනවා නම් වේදනාව දිහා ඉස්සෙල්ලා නිකාම් බලා ඉන්න. ඒකෙන් හිත එකඟ වෙන්න ආරයි. මේක මට රිදෙනවා කියලා හිතන්න යන්න එපා. ඒ හිතෙන් වැඩිපුර දානේන. අපි මේ දැනෙන ගතිය දිහා ඔහේ බලා ඉන්න. මොකුත් හිතන්න නැතු. ඒක ඉස්සෙල්ලා ටිකක් හිත සමාධිමත් වෙනවා. ඊළඟට තමයි ඔකේ ඇත්ත දකින්න පුළුවන්. ආනාපාන සතියෙත් ඉස්සෙල්ලා අර දීගං වාස සන්තෝ රස්සං වාස සන්තෝ කියලා දිග හුස්ම කෙටි හුස්ම කියන්නේ තියෙන හුස්ම දිහා බලා ඉන්නවා. ඇයි බලා ඉන්නේ? එතකොට අපේ හිත එකඟ වෙනවා, නැත්තම් නීවරණ යටපත් වෙනවා. නීවරණ යටපත් වෙනකොට මොකද වෙන්නේ? සබ්බකාය ප්‍රතිසංවේදී අස්ස සිස්සා නීති සික්කති එකට යන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔන්න දිග හුස්මක් හරි කෙටි හුස්මක් හරි කියන්නේ සබ්බකායේ මුළු හුස්ම. ඒක දැන් මේ මුළු හුස්ම තියනවා. ඊළඟට අපි බලනවා කොහොමද දැනගත්තේ මේ හුස්ම තියනවා කියලා. සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කරන්න ඕනනේ දැන්. දිග හුස්මට හරි කෙටි හුස්මට හරි ඒක සමුදේ බලනකොට පේනවා කාය ආයතනේ මොනවද දැනුණා. ඒ දැනීම් ගොඩක් එකතු කරලා හිතලානේ ඔය හිතෙන් හදපු හුස්මනේ ඔය හිත දැනගෙන තියෙන්නේ. ඕක එළියේ දෙයක් බවටවත් කරලා තියෙන්නේ මෝඩ කමටනේ, ඇත්ත ඇති හැටි නොදන්න කමටනේ. එහෙම බලනකොට ඊළඟට මොකද වෙන්නේ? දැනීම් ටිකක් නම් තියෙනවා. දැනීම දිහා බලා ඉන්න පුළුවන්. හැබැයි දැන් හුස්ම කියන එකක් පැනවෙන්නේ නැහැ. හුස්ම පැනවෙන්නේ නැහැ කියන්නේ හුස්ම සංසිඳෙනවා. හැබැයි තාමත් අර දැනීම් ටික තියෙනවා. දැන් ආශ්වාස කියලා පනවන්නෙත් නැහැ, ප්‍රාශ්වාස කියලා පනවන්නෙත් නැහැ. මේ දෙක සංසිඳෙනවා. අර දැනීම් ටික දිහා ඔහෙ බලා ඉන්න. දැන් හිතෙන් එකතු කරන ටික අපි අඩු කරලා කායයෙන් දැනෙන දැනීම දිහා විතරක් බලා ඉන්නවා. ඒකට ඒකට නම් දාන්න විදිහකුත් නැහැ, දේවල් පනවන්න විදිහකුත් නැහැ. දැනීමක් දිහා බලා ඉන්නවා. දැනීම දිහා බලා ඉන්නකොට දැන් අතන තේරුම් ගන්න පුළුවන් කයක් තිබුණා නම් ඒක දැන් සංසිඳිලා. වෙනද මවට කමට තිබුණ හුස්ම කියන කය දැන් පැනවෙන්නේ නැහැ. සංසිඳිලා. ඊට පස්සම් භයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්කති. පස්සම් භයං කාය සංකාරං පස්ස සිස්සාමීති සික්කති. දැන් සංසිඳුණ උපත්තන් නැති කය තාමත් ඉතින් අර ඉස්සර ආස්වාස කියපු එකේ දැනීම් ටික දිහත් බලන් ඉන්නවා. ඉස්සර ප්‍රාස්වාස කියපු එකේ දැනීම් ටික දිහත් බලන් ඉන්නවා. හැබැයි දැන් ආස්වාස ප්‍රස්වාස සංසිඳිලා. ඒ කියන්නේ ඒක කාය සංඛාරයක්. අපි සකස් කරපු කාය සංඛාරයක් කියලා පේනවනේ. අවිද්‍යාවෙන් කරපු සංස්කාරයක් මේ හුස්ම ආස්වාසය. අවිද්‍යාවෙන් කරපු සංස්කාරයක් ප්‍රාස්වාසය. දැනීම් ටිකක් නම් තියෙනවා. ඒතර කාය සංකාර සකස් කරපු සංකාර ටික සංසිඳිලත් අපි අර මේ දැනීම් ටික දිහා බලා ඉන්න. දැනීම් ටික ඉතින් අපිට නම් කරන්න වෙන්නේ අර හුස්ම තියෙන දැනීම් ටික කියලාම තමයි. වෙන කියන්න විදිහක් නැහැ. එහෙනම් අස්ස සිස්සා නීති සික්කති පස්ස සිස්සා නීති සික්කති. ඒ වුණාට ඒ දෙකම සංසිඳිලා හුස්ම ගනිමින් ඉන්නේ. සංසිඳිලා හුස්ම දමමින් ඉන්නේ. හැබැයි දැන් නිකන් සමාධියකින් නෙමෙයි ප්‍රඥාවකින් ඒ සංසිඳිලා තියෙන්නේ. සමාධියෙන් සංසිඳුණා නම් හුස්ම ගන්නවයි ගණිමින් ඉන්නවා කියන්නත් බෑ, හුස්ම දමමින් ඉන්නවා කියන්නත් බෑ. ප්‍රඥාවකදී අපිට කියන්න පුළුවන්. ඒ සංස්කරණය නවත්තලා කාය සංස්කරණේ සකස් කරන අවිද්‍යාවෙන් සකස් කරන එක නවත්තලා ඒත් ඉතින් කියන්නේ හුස්ම ගැනීමෙන් ඉන්නවා දාමෙන් ඉන්නවා කියලා තමයි. ඒ වුණාට අපි බලා ඉන්නේ දැනීම දිහා. හුස්ම කියලා එකක් සකස් වෙන්නේ නැහැ. ඒක සංසිඳිලා.
අපි ඔතන මේ ප්‍රැක්ටිකලි කරනකොට ඔය හුස්ම සංසිඳිලා හුස්ම දැනීමක් නැති වුණත් අපි හිතෙන් දන්නවා නම් මේ දැන් හුස්ම මෙන්න මේ හරිය වගේ උඩට යන්න ඕන, මේ හරිය යට යන්න ඕන කියලා මොකක් හරි හැඟීමක් තියෙනවා නම් හුස්ම ගන්නවා යනවා කියලා එතන ඒ වේදනානුපස්සනාවට හැරිලාද එතන එහෙම අවස්ථාවක් එනවා ඇත්තටම.
කියන්නේ පොඩි දැනීමක් තියෙන්නේ නිකන් පොඩ්ඩක් ඉහළ යන ගතියක් පොඩ්ඩක් පහළ යන ගතියක් වගේ දෙයක් දිහා බලා ඉන්න පුළුවන්.
ඔතන වැඩිපුර තියෙන්නේ හිතේ. මං හිතන්නේ දැනීම කියන එක අඩු වෙලා හිත හිත හැබැයි හිත දන්නවනේ උඩ යනවා යට යනවා කියලා. එතන මොකක් හරි වැරදීමක්ද නැත්තම්?
නෑ, ඒ හිත දන්නවා කිව්වට ඇත්තටම හිත දන්නේ අය අර කාය ස්පර්ශේ දැනීම දැන හිත දන්නේ දැනීම. ඒ දැනීම දිහා තමයි බලා ඉන්නේ. මොනවද දැනෙන එක දිහානේ බලා ඉන්නේ.
මං හිතන්නේ දැනෙන්නේ නැහැ, නමුත් හිත 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 දන්නවා උඩ යනවා යට යනවා කියලා මං
ඒ දැනීම එන්නේ හිතට තමයි. දැනෙන්නේ කොහටද? කය කියන එක හදලා නැත්තම් දැනීම ගැන කල්පනා කරන්න කියොත් මේ කයක් හදන්නේ. හිතට දැනීම කියන එක හිතට දැනෙනවා. ඒ දැනීම දිහා බලා ඉන්න. අපි කයක් හදන්නේ නැහැ. ඔය කියන එක හරි. එතකොට ඒ දැනීමට අපිට තැනක් පනවන්න බෑ. ඒ වුණාට නිකන් දැනෙනවා. එකන් සියුම් දැනීමක් තියෙනවා. ඒ දැනීම කොතනද තියෙන්නේ කියලා කියන්න බෑ. ඒක තමයි ඒක හිතට දැනෙනවා කියන්නේ. හිතට දැනෙනවා කියන්නේ කයක් පණවන්නේ නැති ගතියක් නේ.
අපි දැන් මේ වගේ අවස්ථාවකට ආවොත් යතින්ද හිතන්න වෙනව නේද? මේ අපිට මේ කයක් නැහැ හිත
ඒක හිතන්න ඕනේ නැහැ. සිහිය තියාගෙන බලා ඉන්න ඕන. සිහිය නැති වෙන්නයි දෙන්න හොඳ නැත්තේ. ඒ දැනෙන ස්වභාවයට හොඳට සිහිය තියාගෙන ඉන්න. යාන්තම් බොහොම සියුම්ම දැනුණත් ඒකට සිහිය තියාගෙන ඉන්න. ඒ සිහිය එක්ක දැන් නුවණ යෙදෙනකොට පේනවා ඒ දැනීමක් තියෙනවා මිසක් තැනක් පණවන්න බෑ, රූපයක් පණවන්න බෑ. ඒ අතරේ දැන් ඒ හුස්ම දිහා බලා ඉන්නකොට කය දැනෙනවා නම්, ශරීරේ වෙන තැනක් දැනෙනවා නම් ඒක විදර්ශනය කරලා ආය ඔය හුස්මේ දැනීමට එන්න. ඒක හුස්ම ගැන හොයන එක නෙමෙයි එතෙන්දී වැඩියෙන් කරන්න ඕන. එතකොට ඔන්න කකුල රිදෙනවා දැනුණත් ඒක පෙන්වන්න ආයතන වෙන් කරලා. එළිය සද්දයක් ඇහුණත් ඒක ආයතන වෙන් කරලා පෙන්වන්න. වෙන දපුරුද්දට දෙයක් දැනගත්තා කිව්වට හිතෙන් හදපු එකක් නේ හිත දැනගෙන තියෙන. කියන එක පෙන්නනවා ආයේ හුස්මේ දැනීමට එනවා. මේ දෙකේ මාරුවෙන් මාරුවට ඉන්න ඕන. ඒක තමයි කරන්න තියෙන්නේ. නිකාම හුස්ම දිහා බලාගෙන හුස්ම නැති වෙනකන් ඉන්න එපා. අනිත් ඒවා ගැන ටිකක් ඒ හිත යොමු කරලා ඒක කල්පනා කරන්න. ඒ මං කියන්නේ දැන් ඔය අද හුස්ම සංස්කාරයක් කියලා කිව්වට ඒක නෙමෙයි අපි බලන්න ඕන. ඉස්සෙල්ලා ඔය එළිය හදන රූප ටිකට හොඳට බලන්න. ශරීර රූපේ හදන එක හොඳට බලන්න. ඒවා විදර්ශනය කර කර පෙන්නනවා. ආයෙ ගන්නවා හිත හුස්මට. ඒ හුස්ම දෙක තුනක් බලන් ඉඳලා තව අරමුණක් කරන් විදර්ශනය කරනවා. ආයෙ හුස්මට එනවා. ආයෙ දැනෙන දෙයක් මොකක් හරි දැනගන්න දෙයක් විදර්ශනය කරනවා. ආපහු හුස්මට එනවා. එහෙම කරලා බලන්නකො.
හරි බොහෝ පිං.
ඒක දැන් අපි දැනගන්න කිව්වට ඔක හුස්මටම විතරක් කරන්න යන්න එපා. මොකද කායනුපස්සනාවේ තියෙන ඉති අජත්තං ආකාය කායනුපස්සී විහෙරති බහිද්ධාවා කාය කායනුපස්සී විහෙරති. එතකොට අපිට මොනවාම හරි රූපයක් ආවොත් ඒකටත් ඒක පෙන්වන්න. එහෙම නැති වෙලාවට හුස්ම දිහා බලන් ඉන්න. එතකොට අර එළියේ ඒවා පැනවෙන එක අඩු වුණාම මුකුත් නැතුව හුස්ම විතරක් පේනකොට ඉතින් වෙන හුස්මක් කියලා එකකුත් තියනවාද නැත්නම් දැනීම් ටිකක් විතරද? ඒකත් නිකන් ඒ දැනීම ගැන පෙන්වන්න පුළුවන්. හැබැයි ඊට කලින් අරව හොඳට ශරීරයටයි බාහිර රූපවලටයි ඒ අතරෙදි ඒක කර කර ඉන්න ඕන. ඒ විදිහට කරන්නකො බලන්න ප්‍රායෝගිකව. එහෙනම් එතනින් අවසන් කරමු.
සේරුවන් සර්ණයි. සේරුවන් සර්ණයි.
සේරුවන්
සර්ණයි. සේරුවන් සර්ණයි.